ගතවීමට හේතු වෙන්නා වූ පහත් ධර්මයන්ට හේතු වෙන සංකාර නැමැති ආහාරය අන්තයට පත් කළා නම් කෙලවරට පත් කළා නම් ඒ තුලින් ආපු ශික්ෂණය සිසිල් බවක් තියෙනවා. මෙන්න මේකට කියනවා අරියකාන්ත සීලය. මේකට පදවියෙන් කරන්න බෑ අරියකාන්ත සීලය. අප්‍රමාණ පද ව්‍යංජන වලින් යුක්තයි අරියකාන්ත සීලය. එහෙනම් එයා ඉවත් කරපු කොටස කොච්චරද කියනවනම් නැහ ආර්යයන් විසින් සතරපා ගත වීමට හේතු වෙන කර් බවට හේවත් මහා මුහුඳට අත දාලා මේ ඇඟිල්ල ඇඟිලි දෙකට වතුර ටිකක් අරන් උස්සලා ගත්තහම ඉවර කරපු දහම් මේ මහා මුදේ දින වතුර විතරයි. සෝවාන් පුලල ඉතුරු යති නම් ඇඟිලි දෙකේ තියෙච්ච වතුර ටික විතර පොඩ්ඩක්. මහා පොළවෙන් නිය පිටට පස් චුට්ටක් ගත්තෝ. ඉවර කරපු දහම් මහා පොළවේ පස් විතරයි. ඉතුරු යති නම් නිය පිටට ගත්ත වැඩි පොඩ්ඩ විතරයි. ඔය ආදි වශයෙන් නොයෙක ආකාරයෙන් පෙන්නා තියෙනවා. විශාල පර්වතයක් ළඟ පුංචි ගල් කැට හතක් තිබ්බනම් ඉතුරු දහම අර පුංචි ගල් කැට විතර ඇති. අර මහා පර්වතය ඉවරෙච්ච දහම. මෙහෙම নানা ආකාර උපමා වලින් පෙන්නනවා. මෙන්න මේ ඒ ඉවරෙච්ච දහම් මොනවද? රාගික, ද්වේෂ සහගත, මෝහ සහගත කියන. ඒවට අයිති වෙන්නා වූ දහම් තමයි ඉවර වෙච්ච ඒවා. ඒවා ඉවරෙන් ඉස්සෙල්ලා රාගගිනි, ද්වේෂගිනි, මෝහගිනි අප්‍රමාණයකින් දැවි දැවි හිටපු කෙනා. ඔය ආර්ය ඵලයේ ලබනවත් එක්කලම. ඒ දැවි දැවි හිටපු දහම් අත්හැරීමෙන් ලබන්නා වූ සැනසීම කොච්චරද කියනවනම්. ඒෙන් ලැබුණ සිසිල ගිනි නිවීමෙන් ලබන නිවන් සුවය. එයාට වැටහෙනවා අන්නේ කියන අරියකාන්ත සීලය. නමුත් අරියකාන්ත සීලය කියලා පෙන්වන්න කියලා සතු මරන්නේ නැහැ, හොරකම් කරන්නේ නැහැ, කාමී වරද වාදින්නේ නැහැ, බුරු කියන්නේ නැහැ, මත් පැන් බොන්නේ නැහැ කියලා පෙන්වන්න ගියොත් එහෙම ධර්මයට ගලපන්න බෑ. අරියකාන්ත සීලයේ පංච සීලය කිව්වොත් එහෙම කියපේක විග්‍රහ කරලා ගලප ගන්න බැරුව යනවා. පංච සීලය කියන එකේ තැත්තක් තියෙනවා. හැබැයි මොකද්ද පංච සීලය තෝරගන්න ඕන? කිං සීලං සීලිය නම් කොහොමද? පහන සීලං, වේරමණී සීලං, චේතනා සීලං, සංවර සීලං, අවිතික්කම සීලං තියෙන්නේ පන්සිය. සෝතාපන්න බවට පත් වුණු ආර්ය ශ්‍රාවකයා සතර අපා ගත වීමට හේතුකාරක වන්නා වූ යම් පාපයක් ඇද්ද? ඒරිය පහකලා පහකලාමයි නැවත වාරයක් ඒ හිතේ ඉන්නේ නැහැ. පහන සීල. සතර අපා ගත වීමට හේතු වෙන යම්කිසි පාප ධර්මයක් ශ්‍රවණය කිරීමෙන් වෙන්ුණා නම් වෙන්ුණාමයි නැවත ශ්‍රවණය කරන්න හේතු වෙන්නේ වේරමණී සීල. සතර අපා ගත වීමට හේතු වෙන පාප චේතනාවක් පහ වුණා නම් ඒ චේතනාව නැවත වාරයක් නැගින්නේ නැහැ. ඒක ගෙවුණා ගෙවුණාමයි. ඒක තමයි චේතනා සීල. සතර අපා ගත වීමට හේතු වෙන පාප අසංවරයක් ඒ හිතේ සිද්ධ වෙන්නේ නැහැ කවදාවත්. ඒක සංවර සීල. අරිහත්ත්වයට පත් වෙන්නේ කවද්ද? සසර ගමන කෙලවර කරන්නේ කවද්ද? එදා වෙනකම් මේක කැඩෙන්නේ නැහැ කිසි දවසක. අවිතික්කම සීල. මෙන්න ආර්ය ශ්‍රාවකයාගේ අරියකාන්ත සීලය කිව්වේ ඒතෝකයි. හැබැයි අරියකාන්ත සීලය පංච සීලය කියන්නේ කිව්ව පංච සීලය තෝරගන්නකම් කියන්න බෑ. කියන්න ගියොත් එහෙම අනිත් ධර්මයේ පැටලෙනවා. අනිත් දහම් කරස් වලට විරුද්ධයි. පරස්පර වෙනවා. මේ සෝවාන් පුදුල සත්තු මරන්නේ නැහැ, හොරකම් කරන්නේ නැහැ කිව්වොත් එහෙම ධර්මයේ පෙන්ලා තියෙන අරිහත් උන්වහන්සේ හිටිය කරන්නේ නැත්තේ කිය. සෝවාන් පුදුල සතුන් මරන්නේ නැති, එකල නැති, මව මරන්නේ නැහැ, පියා මරන්නේ නැහැ, අරිහත් උන්වහන්සේලා මරන්නේ. ඔච්චර ඉන්නේ නැහැ කියලා පින්. දැන දැන ප්‍රාණඝාතයක් සිද්ධ වෙන්නේ නැත්තේ අරිහත් උන්වහන්සේ. එහෙනම් මේ ධර්මයට මේ ගැළපෙන්නේ නැහැ පරස්පර. මෙතන කොහොමද? චේජාවිතානනි අබබ්බෝ කතු. හය පොලක විතරයි කටයුතු කරන්නේ. මව මරන්නේ නැහැ, පියා මරන්නේ නැහැ, අරිහත් උන්වහන්සේලා මරන්නේ නැහැ, බුද්ධ ශරීරය ලේ උපද්දන්නේ නැහැ, සංඝ වේදයක් කරන්නේ නැහැ, නියත මිත්‍යා දෘෂ්ටිකෙක් වෙන්නේ නැහැ. ඔය කියන හය නම් සිද්ධ වෙන්නේ නැහැ. නව සතු මරන්නේ නැහැ, හොරගම් කරන්නේ නැහැ, අරියකාන්ත සීලය පිහින්නකොත් ඒ කැඩෙන්නේ නැති එක. ඉතින් ඒ කියන්නේ මොකක්ද අහගුණා? සතු මරන්නේ නැහැ, හොරගම් කරන්නේ නැහැ කියලා එහෙම උත්තර දෙන්න ගියෝ. කොහොමද කලපන්නේ අර පෙර අනික් දහම් වලට? පරස්පර වෙලා දහම් පරස්පර භාවයක් පෙන්වනවා. සත්‍යය තුල පරස්පර වෙන්න බෑ. සත්‍යය තුල පොතනින් බැලුවත් ගැලපෙන්න ඕන. ගැලපෙන්න තේරුම් ගන්න බැයි නම් එදිය කරගන්න බෑ. යෝනිසෝ මනසිකාරය. යෝනිසෝ මනසිකාරය කියන්නේ හරියාකාරෝ මේක දකින්න ඕනේ. ඒ කියන්නේ මානසිකාර කරනවා කියලා කියන්නේ මනෙන් ඉසිකාර කරන්න, මනසින් ගොඩනගලා දකින්න ඕනේ යථාර්ථය. යම්කිසි දෙයක තිබෙනා වූ නිසි ආකාරයේ යමක නිසි తත්වයේ මනසින් දැක ගන්න ඕනේ. මේ යමක නිසි తත්වේ මොකද්ද? අනිච්ච බව, දුක්ඛ බව, අනත්ත බව. ඒකයි නිසි తත්වය. අනේ යෝනිසෝ කිව්වේ ඒකයි. එතකොට ඒක දැක ගන්න ඕනේ. මෙනෙහි කරන්න ඕනේ. එතකොට නිස කියන වචනයෙන් පෙන්නනවා හේතුවට යම් හේතුවක් ඇද්ද. ඒක මනසින් දකින්න ඕනේ. මොනවාද? පැවැත්මට හේතු වෙන්නේ යමක්ද? ඒක නුවණින් දකින්න පුරුදු වෙන්න ඕනේ. මේ පැවැත්ම සසර ගමනටයි. මේ පැවැත්ම සුගතියටයි. මේ පැවැත්ම දුගතියටයි. එතන මේ පැවැත්ම බඹලෝවටයි. මේ පැවැත්ම අරූප ලෝකයටයි. මේ පැවැත්ම නිවනටයි. අන්න නිස දකින්න ඕනේ. යමක නිසි ආකාරය කියන්නේ ඕකයි. ඒක මෙනෙහි කරන්න පුළුවන් කමක් නැත්නම් අපි නිවන් දකින්න මග හොයාගන්න බෑ. කවුරු හරි කියන යාපස්සෙ එල්ලිලා හිටියොත් ඒක නිවන් මගක්ද කියලා අපිට නිවන් දකින්න මග අනුගෙන් අනුගේ වචනවල ඉන්න නිවන් දකින්න ක්‍රමයක් හොයාගන්න බෑ. එහෙනම් පෙන්නන්නේ ඒ යමක් නිසා යමක් වෙනවද? අන්න ඒක අපි දකින්න ඕනේ. යම යෝ නිස කියන වචනේ අර්ථය යමක් නිස්රේ කරගෙන කියන එකයි. මන සකස් වෙන හැටි අපි දැකලා තියෙන්න ඕනේ. දැන් මේ බණ කොහොමද බණක් වෙන්නේ? මේ බණ කොහොමද නිවන් දකින්නේ? කොහොමද ඒක නිවන්ට හේතු වෙන්නේ? ඒ වගේ ඉල්ල කරලා යන්න ඕනේ මාර්ගයක් තියෙනවා. එහෙම නැත්නම් ලොකු අමාරුවක වැටෙනවා. හරි, ඒක උපාසක මහත්තයෙක් බණ අහන්න ගියාම පුරුද්ද නිඳ යන්නේ. බණ පටන් ගන්න බොහෝම ආසාවෙන් බණ අහන්න බලාපොරොත්තු වෙතියා. ඉතින් හාමුදුරුවෝ බණක් කියන්න ගිහිල්ලා ඒ එක්තරා බල්ලම් මරන මිනිහගේ විස්තරයක් කියන්න ගිහිල්ලා බල්ලෝ මරලා කියනකොට නිඳ ගියා. නිවන් දැක්කා කියනකොට ඇහැරුණා. මිනිහට මතකයි බල්ලෝ මරලා නිවන් දැක්කා කියන්නේ. ඒ වගේ පොල්ලක් අරගෙන නිවන් දකින්න ලේසිම ක්‍රමී අපිටත් හොඳම ක්‍රමී. ආයි බල්ලෝ කන්නේත් නැහැ හිටපියක හොඳ වැඩක් කරන් නිවන් දකින්න ලේසිම ක්‍රමී හොඳ පොල්ලක් තියෙන බල්ලා මර මර ගියා. දැක දැකගෙන. අවගල මොකද හම්දුරෝ කිව්වා කියලා බල්ලෝ මරලා නිවන් දකින්නවා කියලා. බල්ලෝ මරලා කියනවා නිඳ ගියා නිවන් දකින්නවා කියන එක හැඳ හැරුණා. මේ මතකෙ තිබුණේ අර දෙක. මෙන්න මේ වගේ සිද්ධි වෙනවා. ඒ වගේ අවස්ථාවලදී අපි දකින්නේ නිවන් දකින්න මොකද කරන්න ඕනේ කියලා. ඕක තමයි ඔය හොඳ උපමා උපහාස කතා මොකද දෙන්නේ. ඒ කියන්නේ හේතුඵල ධර්මයේ තෝරා ගන්න බැරුව anuun කියන ඒවා අහලා කරන් යන මිනිහට හොඳ පහරක් ඔය කියන්නේ. හොඳ ආදර්ශ කතාව ඔය. හොලාර කියනවා නෙමෙයි ඔය. ඔය ඔහොම කතා කියන්නේ මොකද? අර මිනිහා තේරුම් ගන්න නැතුව anuun ගේ කියමන විශ්වාස කරලා නිවන් දකින්න පුළුවන් නිවන් දකින්න පුළුවන් කියලා කියන පස්සේ ඒව දවල් කරන් ගියාම හිත වෙන්නේ ලොකු අමාරුවක වැටෙන්නේ. අන්න ඒක තමයි ඔය විග්‍රහ කරලා වෙන්නන්නේ. එහෙම බනහන්න එපා. මේ බණෙන් කොහොමද නිවන් දකින්නේ? මේ ක්‍රියාව කොහොමද නිවන් දකින්න හේතු වෙන්නේ? මේ හඬ මේ කතාව කොහොමද නිවන්ට හේතු වෙන්නේ? ක්‍රමයක් තියෙනවා. අන්න ඒක අපි දකින්න ඕනේ. ඒ ක්‍රමයේ තුලින් අනුගමනය කරලා වනේ නිවන් මාර්ගය ඉස්සර දැක ගන්න. මෙහෙමයි නිවන් දකින්න කියලා දැනගත්තාට පස්සේ සැක නැතුව දැනගත්තාට පස්සේ ඒ මඟ අනුගමනය කරපුවාම විනමයක් නැ නිවන් දකින්න. එයා කාගේවත් සැක නැ කාගේවත් අහන දෙයක් නැ ඊට පස්සේ. මසෝවාන් ඉරද මං සකුරුදාගාමි ඉරද එහෙම අහන්න දෙයක් නෑ. මයිකලෙස් නිවිලාද අහන්න දෙයක් නෑ. අන්න ඒකයි ක්‍රමය. මේ යෝනිසෝ මානසිකාර්ය කියන්නේ නුවණින් මෙනෙහි කිරීම කරන්නේ මේකේ තේරෙන්නේ නෑ. ඉතින් ඒතොර අපි හෙව්වොත් එහෙම. නුවණින් මෙනෙහි කරලා නෙමෙයිද රොකට් එක හදන්නේ. නුවණින් මෙනෙහි කරලා නෙමෙයිද මිසයිල් නිපදවන්නේ. T-56 ඇදුවේ ඔය කියන જાති නුවණින් මෙනෙහි කරලා කියන කතාව වෙන්නේ නෙමෙයිද? ඒකෙත් තිබුණ හදන්න නුවණ. ඒකම විනාශයට හේතු වෙනවා. දැන් නුවණින් මෙනෙහි කිරීම කියන වචනේ ගත්ත ගමන් ඒක ප්‍රභේද සහිතයි මේ සම්පූර්ණ සුද්ධ නැහැ. එක එක නැ එක එක විදිහට කැලි දාලා හඳ පුළුවන් තර්කවාද කරන්න පුළුවන්. අන්න ඒකයි කාරණා. යමක් සිද්ධ වෙන්නේ කුමක් නිසාද කියලා මෙනෙහි කරලා දකින්න ඕනේ. හේතුන් පටිච්ච සම්භූතං හේතු බංගා නිරුජ්ජති. ඔන්න ඕක දකින්න ඕනේ. යෝනිසෝ මානසිකාරය ඒතොර හම්බෙන්නේ. හැබැයි ඒකෙන් අරගන්න පුළුවන් කමක් නැහැ මිනිහා විනාශයටපත් කරන්න. යමක් සිද්ධ වෙන්නේ මෙබඳු හේතුවකින්. රාගයේ හේතුකර, ද්වේෂයේ හේතුකර, මෝහයේ හේතුකර යමක් සිද්ධ වෙනවාද? ඒකෙන් සතර අපාගත වීමට හෝ සතර පැවැත්මට හේතු වෙනවා. රාගක්ෂේත, ද්වේෂක්ෂේත, මෝහක්ෂේත යමක් හේතු වෙනවාද? එබඳු හිතිවි ක්‍රියාවෙන් නිවනට හේතු වෙනවා. අන්න දැනගත්තා.
දීඝනිකාය රෝහිතස්ස සූත්‍රයේ සඳහන් වන ගාථා පාඨය ඉතර වෙනවා. බස්මින්ත යාමත් තේද මේ තියෙන්නේ කලේබරේ සසඤ්ඤා සමනකේ ලෝ යඬමරි වචන ලෝකංච පඤ්ඤාපේමි දුක්ඛ සමුදයන්ති දුක්ඛ නිරෝධන්ති. මේකෙන් පෙන්නන්නේ මේකයි කේසමත් ක්‍රයාමත් හේද මේ විවාහ තියෙනවා ඈ ගන්න පුළුවන් තමයි වදින ඉමස් මින්ච ක්‍රයාමත් හේද ක්‍රයාලදී මේ කයාමත්තේ කලේබරේ කියලා තියෙන්නේ කයා නෙවෙයි මෙතන වචනේ ඉන්න ඕනේ නම් මේක තියන්නේ මේ හිත සහිත වූ ගතෙහි කියන්නේ කලේබරේ කියන්නේ මේ කයට මස්ලේ කයට මේ හිත සහිත වූ මස්ලේ කයෙහි බ්‍යාම මත්තේ නේ තිබුණා බඹයක් පමණ වූ කියන එකයි මේ කියන්නේ කයාම නෙවෙයි මේ බඹයා පමනවන්නා වූ කයි සංඥා සහිතවන්නා වූ මනස සහිතවන්නා වූ මේ කය තුල ලෝකයක් ලෝක සමුදයක් ලෝක නිරෝධයක් ප්‍රතිපදාවක් පනවනවා කියන එකයි මේ පෙන්නන්නේ. ඉතින් ඒ කියන්නේ මේ කය තුලම එතකොට බඹයා පමනවන්නා වූ මේ කය තුල තමයි මේ සංඥා සහිත මේ කය තුලමයි මේ චතුරාර්ය සත්‍ය ධර්මයේ දැකීමේ පැනවීම කරන්නේ. මේන් පිටස්තර දකින්න දෙයක් නැහැ. මොකද අපි ඇලිලා තියෙන්නේ බාහිර ලෝකේ නෙමෙයි. මේ බාහිර ලෝකයේ තිබෙන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන මේවා කාමයේ හිත දහම් නිසා. පංචකාමයේ හිතවත් දහම් නිසා. පංචකාම දහම් නෙමෙයි. ඔක දකින්න ඕනේ. ඒවා කාමයේ හිත දහම්. අවිද්‍යාව තියෙනවා නම් තමයි තෘෂ්ණාවට කාමයට හේතු වෙන්නේ. බාහිර ලෝකේ කොච්චර ලස්සනේවා තිබුණත් අවිද්‍යාව දුරු කරපු කෙනෙකුට ඒ නිසා කාමයක් ආස්වාදයන්ගේ බැඳීමක් හටගන්නේ නැහැ. එන ඒ ටික කරගත්තේ සංඥා සහිතවන්නා මේ බඹයා පමනවන්නා මේ කය තුල පිරව මානසිකත්වයෙන් සුත සුත ඒ තුලින් තමයි තේරුම් අරගන්නේ. අර කියන මේ දුක පනවනවා කිව්වේ සුවපත් වේවා. එතකොට ලෝකේහි යම් කිසි දෙයක් හට ගන්නවා නම් මම මගේ කියන මේ දෘෂ්ටිය තුල හට ගන්න හැම එකක්ම මම මගේ කියලා ගන්න යම් හැම එකක්ම හට ගන්නවා නම් ඇස කන දිව නාසය ශරීරය මන කියන මෙන්න මේ ඉන්ද්‍රියන් ඇසුරු කරගෙනයි හට ගන්නේ. ඒ ඉන්ද්‍රියන් ඇසුරු කරගෙන චක්කු විඤ්ඤාන, සෝත විඤ්ඤාන, ගාන විඤ්ඤාන, ජීවහා විඤ්ඤාන, කාය විඤ්ඤාන, මනෝ විඤ්ඤාන කියන මේ විඤ්ඤාන ඇසුරු කරගෙනයි හටගන්නේ. අවිද්‍යාව නිසා ඒවයි චක්කු සංපස්ස, සෝත සංපස්ස, ගාන සංපස්ස, ජීවහා සංපස්ස, කාය සංපස්ස, මනෝ සංපස්ස කියන මේ සංස්පර්ශයන් නිසායි හටගන්නේ. යම් දුකක් හටගන්නවා නම් චක්කු සංපස්සජා වේදනා, සෝත සංපස්සජා වේදනා, ගාන සංපස්සජා වේදනා, ජීවහා සංපස්සජා වේදනා, කාය සංපස්සජා වේදනා, මනෝ සංපස්සජා වේදනා කියන මෙන්න මේ වේදනා හය අල්ලගෙනයි හැම දුකක්ම හටගන්නේ. ওই ටික මේ බඹයා පමනවන්නා වූ මේ මනස් සහිත සංඥා සහිත කය තුළ සිද්ධ වෙනවා මිස මේන් බාහිර සිද්ධ වෙනව නෙමෙයි. එයා දුක හට ගැනීමේ මුල ඊතර නම්. ඊ අවිද්‍යාව දුරු කරගොහම දුක හට ගැනීමේ මුල නැති වෙන්නේ මේ කය තුළ විතර පිට දිහාක නෙමෙයි. අන් එතකොට තේරෙනවා බාහිර ලෝකයේ නෙමෙයි අපි ඇලුමට ගත්තේ. අපි ළඟම තිබිච්ච මුලාව නිසා හරගත චන්දරාගයයි. අපි දුක දිනුනේ බාහිර ලෝකයේ නෙමෙයි. අපි ළඟම මුලා වෙලා අපි ළඟ හටගත්ත ගොඩ නැගිච්ච චන්දරාගයයි. එහෙනම් ඒක සංඥා සහිතවන බඹයක් පවනවන්නා මේ කය තුල හටගත් එකක් නිසා වෙන එක හටගත්තේ නැහැ. ඉතින් ඒතොල දැන් බඹයක් පවනවන්නා වූ කය තුල කියන වචනේ අපි අරන් තියෙනවා. අද ලෞකික අදහසින් බඹයක් පවනවන්නා වූ කය තුල දැන් බබයා පවන්නේ පොඩි එකක් අර තියෙනවා. පොඩි එකට අඩි ගන්න එකයි බබයක් වෙන්නේ. බබේ කාලයක් වෙන දිහායි තියෙන එක හත් අවුරුදු ළමයි අත් අරි හත්තරපත් වෙලා තියෙන්නේ. බබ කතාව දාන්න බෑනේ යාට. බබ කාලයක් පවනවන්නා වූ ශරීරයෙන් තමයි එයා හිටිය කරගත්තේ. එහෙනම් මොකද මෙතන මේ කිව්වේ? අපි මත්ත්‍රක ප්‍රාප්ත කරගෙන මුදුන්පත් කරගෙන ඉන්නේ දෙයක් තියෙනවා. බ්‍යා අම මස්තක ප්‍රාතක නිසා කියන බ්‍යා අම මත්ත බ්‍යාම මත් බය කියන වචනේ පෙන්නන්නේ භවයේවත් බිහි කිරීම. මේ බිහිවීම අමෘතයක් කියලා මස්තක ප්‍රාප්ත කරගෙන ඉන්න තාක්කල් නේ භවය අමෘතයක් සමානව ඊවතේන සුසුතිනා කියලා ඔන්න ඔය මත ඉන්න තාක්කල් ඒ මතයෙන් යුක්තව මේ කය දාගෙන ඉන්න තාක්කල් ඔය බුද්ධිලට දුක පනවනවා, දුකට හේතුව පනවනවා. එතන. එතකොට ලෝකයක් පනවනවා. දුකට හේතුවක් පනවනවා. ඒ මේක අයින් කරගත්තාම එතනමයි දුක නිරෝධය වෙන්නේ. එහෙනම් මේ භවය කියන භවයේවත් පැවැත්ම අමෘතයක් හිතාගෙන මුලාව. නොමැරෙන තැනක් යහපත් වෙනක් කියලා හිතාගෙන මුලාව අත්හැරිච්ච දාට. බ්‍යාම මැත්තේ ඉවරයි. ඒක පුංචි ළමයට ගුණත් එකයි, ලොකු කෙනාට ගුණත් එකයි, දෙවියන්ටත් එකයි. දැන් මේක බබයා පවනවන කය තුල පනවනවා කියොත් නිවන් දකින්න පුළුවන් මිනිසෙන්න විතරයි. බබයක් විතර කය ඇති මිනිසෙන්න විතරක් වෙනවා. හැබැයි අර ගව් ගණන් යොදුන් ගණන් දුර තියෙන දේවතාවු ඉන්නවා කියනවනේ. සමහරගේ අත්බැව් යොදුන් ගණන් ගව් ගණන් උසයි. ගාමක් ශේත්‍රය අතරම් ගමතරම් පළලයි. සුවපත්. උස මහතයි. ඊයර බ්‍යාම මතේ කියන්නේ දාන්න බෑ. සුවපත්. සුවපත්. එතකොට ඒ වගේ යදුන් ගණන්, ගව් ගණන් උස තියෙන ශරීර තියෙන කෙනා බ්‍යාම මත්යේ කලබරේ නෙමෙයි තියෙන්නේ. බබ කීයද දන්නේ නැහැ නේද? හැබැයි ඒ අයරත් එක දෙයක් තියෙනවා. මේ අම කියන වචනේ තියෙන බ්‍යාම කියන වචනේ මේ අමෘතයක් හරි මේ භවයේ අමෘතයක් හරි හිතාගෙන ඉන්නලා ඒ මත ඉන්නවනම් ඒ මත කයක් දරාගෙන ඉන්නවනම් යම් කෙනෙක් අන්නේ තුල තමයි ওই දුකයි දුකට හේතුවයි හටගන්නේ. ඔය නිරෝධ කරගන්නවා නම් ඔය චන්දරාගය දුරු කරගන්න ඕන. අර දෘෂ්ටිය නැති කරගන්න ඕන. එතකොට දුකෙන් නිදහස්. බඹයක් පමණ වූ කය තුල කියන වදිනේ තමයි මේකට භාවිතා කරන්නේ. නැවත මේ කාලේ භාවිතන අර්ථ කතාවල භාවිතා කරන්නේ බඹයක් පමණ කය තුල කියලා. ඉතින් ඔය කියන නිරුක්ති අර්ථ. මේ දුක හට ගැනීමක් නැත්නම් ඒක මේ කය තුළම නැගෙන්නා වූ දෙයක් තුළින් නැගෙනවා මිසක් ඇහැ නිසා, රූපේ නිසා හටගත්තා, චක්කු විඥානය නිසා තමයි ඉන්නේ හටයි හටගන්නේ. චක්කු විඥානය හටගන්නේ බාහිර නෙමෙයි අභ්‍යන්තරේ. ඇස කන දිව නාසය ශරීරය මන කියන ඔය තුල තමයි හටගන්නේ චක්කු විඥානය. චක්කු සම්පස්සේ චක්කු සම්පස්සජා වේදනා කියන මේ සියල්ලම හටගන්නේ ඔය කියන බබයා පමණ කියන්නේ කොහොමුණා ඔය මිනිහේ ප්‍රියමනාපගේ අවිද්‍යාවේ තෘෂ්ණාවේ ලෝකෙ අල්ලගෙන ඉන්න මේ කායිකත්වයේ තුල සංඥා සහිත කය තුල මෙතන තමයි දුක ඉන්නේ. දුක නිරෝධය කරන්න තියෙන්නේ ඒ චන්දරාගය දුරු කරපු දාර දුක නිරෝධයි. ටිකට එන ප්‍රශ්න වලට උත්තර හරිනේ කියලා. පසුගිය සතියේ ඉතිරි හරියේ යෝනිසෝ මනසිකාර්ය හඳුන්වා දෙන්න. අපි ඒක ගත්තනේ දැන්. ස්මෘති අපිලාපන ස්මෘති උපගන්හන ස්මෘති මේකෙත් මේ ස්මෘති කියන වචනයක් අපි අරගත්තා. යෝනිසෝ මනසිකාරය කියන එකත් අපි හඳුනාගත්තා. මනසිකාර කියන චෛතසිකයෙන් තමයි එළිය කරන්නේ. ස්මෘති කියන චෛතසිකයක් තියෙනවා. ඒකෙන් කරන්නේ සිහි කිරීම. සිහි කරනවා කියනකොටත් සිහි කරන ක්‍රම තියෙනවා. ආර්ය ස්මෘතිය එකක්. අනාර්ය ස්මෘති තව එකක්. ඒ වගේම ලෝකයාගේ අනාර්ය ස්මෘතියට අතීතය සිහි කරන්න පුළුවන්. අතීතයේ වෙච්ච දේවල් පිළිබඳ රාගික දේවල් පිළිබඳ සිහි කරනවා. සායික හැඟීමෙන් සිහි කරනවා. ද්වේෂ හැඟීමෙන් සිහි කරනවා. මෝහ හැඟීමෙන් සිහි කරනවා. මෙහෙම සිහි කිරීම තියෙනවා. ඒවා අනාර්ය ස්මෘති. මුට්ටා සති කියන වචනෙත් ඔබ පෙන්ලා තියෙනවා. හැබැයි ස්මෘතියම තමයි තියෙන්නේ. ඒක ආර්ය වුණොත් තමයි සම්මා සතියට වැටෙන්නේ. ආර්ය වුණොත් ඒ ස්මෘතිය සම්මා සති බවට පත් වෙනවා. සුපත් වේ. අනාර්ය වුණොත් මිච්ඡා සති කියන. හැබැයි සති කියලා මිච්ඡා සති සම්මාසික චෛතසික දෙකක් පෙන්වන්නේ නැහැ. සද්දා සති කියලා සතිය කියන කුසල චෛතසිකයක් වශයෙන් පෙන්වා තිනවා. සති කියන චෛතසිකය. දැන් එතන කිව්ව සති කියන එක තෝරා ගන්න ඕනේ. ස්මෘති කියන වචනේදී සිහි කිරීම කියන වචනේ අතීතයේ සිහි කිරීම කියන වචනේදී ඔක තෝරා ගන්න ඕනේ. ඒ සිහි කිරීම මොකද්ද? ලෞකික සිහි කිරීමයි ආර්ය සිහි කිරීමයි දෙක වෙන වෙනම වශයෙන් දැනගන්න ඕනේ. දැන් මේකෙ තමයි අපිලාපන ස්මෘති සහ උපගන්හන ස්මෘති කියන දෙක. දැන් සිහි කිරීම තුලින් අයින් කරන්න එකක් තියෙනවා, පහ කළ යුත්තක් තියෙනවා, ඇතුරු කළ යුත්තක් තියෙනවා. සුපර්. ඇතුරු කළ යුතුවන්නා වූ ආර්ය අෂ්ටාංගික මාර්ගය අරගන්න කරින උපගන්හන ස්මෘති. අයින් කළ යුතු අනාර්ය අෂ්ටාංගික මාර්ගයවත් මිත්‍යා දිට්ඨි මිත්‍යා සංකප්ප ආදී වශයෙන් තියෙන කොට අයින් කිරීම කියනවා අපිලාපන ස්මෘති. ওই දෙකම නියම සිහිනුවණින් කරන්න ඕන එක. මිත්‍යාව දැනගෙන මිත්‍යා පහ කිරීමයි, සම්මාව දැනගෙන සම්මාව ඇසුරු කිරීමයි. ওই දෙක තියෙන්න ඕන. තව පොන්චි ප්‍රශ්නයක් තියෙනවා. මොකක්ද තියෙන්නේ? අට සමාපත්තිය කියන්නේ කුමක්ද? සංඥා නිරෝධය කියන්නේ නිවනටමද? නිවනමද? අට සමාපත්තිය කියන්නේ මේකයි. ආර්ය මාර්ගය තුල නවානුපූර සමාපත්තිය කියලා ක්‍රමයක් තියෙනවා. ඒ කියන්නේ ඉස්සෙල්ලාම ප්‍රථම අධ්‍යාන, ද්විතීයි අධ්‍යාන, තෘතීයි අධ්‍යාන, චතුර්ථ අධ්‍යාන කියන ධ්‍යාන සමාපatti හතරයි. චතුර්ථ අධ්‍යානෙට පත් වෙච්ච කෙනාට එතන ඉඳලා තියෙන අරූප සමාපatti හතරක් තියෙනවා. ආකාසානංචායතන, විඤ්ඤාණංචායතන, ආකින්චඤ්ඤායතන, නේව සංඥා, නා සංඥායතන කියලා සමාපatti හතරක් තියෙනවා. අතන ධ්‍යාන හතරේ හතරයි අරූපාවට සමාපatti හතරයි ගත්තාම කියන අෂ්ඨ සමාපatti. වංගාක් විග්‍රහ කරන්න තියෙන කාරණා කෙටි වශයෙන් වචන වශයෙන් ගත්තාම ඒ අෂ්ඨ සමාපatti කියන්නේ ප්‍රථම අධ්‍යාන, ද්විතීයි අධ්‍යාන, තෘතීයි අධ්‍යාන, චතුර්ථ අධ්‍යාන, ආකාසානංචායතන, විඤ්ඤාණංචායතන, ආකින්චඤ්ඤායතන, නේව සංඥා, නා සංඥායතන කියන සමාපatti අටර කියන අෂ්ඨ සමාපatti. ඒකෙන් ඉහිලටන් ඊළඟ සංඥා වේදයිත නිරෝධය කියලා තියෙනවා. සංඥා නිරෝධය. සංඥා වේදයිත නිරෝධය. ඒ කියන්නේ නේව සංඥා නා සංඥායතන කියන තැනල ගිහිලා නම් සම්පූර්ණව චිත්ත නිරෝධ කරනවා. සංඥා දැයින්නේ. සංඥා සම්පූර්ණ කෙලවර කරනවා. ඒතර කියනවා නිරෝධ සමාපත්තිය. සංඥා නිරෝධයට සම්බන්ධුනවා. සංඥා නිරෝධය කියන්නේ නිවන නෙමෙයි. නිරෝධය කියන්නේ ලොව ඉන්න කෙනෙකුට ලබන්න පුළුවන්, අත්විඳින්න පුළුවන් ඉහළම සමාපත්තියයි. නිවන කියන්නේ රාගක්ඛේව නිබ්බාණං, ද්වේෂක්ඛේව නිබ්බාණං, මෝහක්ඛේව නිබ්බාණං කියන මේ තුනයි. රාගක්ඛේ, ද්වේෂක්ඛේ, මෝහක්ඛේ නිවනයි. නිවන තියෙන්නේ එතන. අර තියෙන්නේ ඉහාත්ම සුඛ විහෙරණේ උපරිම සුඛය. ඒක තමයි නිරෝධ සමාපත්තිය. නිරෝධ සමාපත්තිය නිවන නෙමෙයි. නිරෝධ සමාපත්තිය කියන්නේ මෙලොව හිත පිළිබඳ ගත පිළිබඳ යම් තරමක් අත්හරින්න පුළුවන්. අත්හැරලා නිදහස් වෙන්න පුළුවන්ද? ඒ නිදහස් මානසිකත්වයේ තුලින් ගිහිල්ලා අන්තිම නිදහස කියලා යමක් ලබන්න පුළුවන් නම් අන්න ඒ ටික තමයි පෙන්වන්නේ එතන මේ නිරෝධ සමාපත්තිය කියලා උපරිම සමාපත්තිය. සෝවාන් පුද්ගලයා මෙතෙන් එනකොට නිවන් දැකලා තියෙනවා. රාගක්ඛේ දේසක්ඛේ මෝහක්ඛේ කියලා තියෙනවා එක්තරා මට්ටමකට. සතර අපා ගත වීමට හේතු වෙන රාගයන් ද්වේෂයන් මෝහයන් ක්ෂය කරපු නිසා ඒ මට්ටමේ නිවන් දැකලා තියෙනවා සෝවාන් පුද්ගලයා. කාම ලෝකයේ අධික කාමයන්ගෙන් වෙන් වුණ රාගක්ඛේ දේසක්ඛේ මෝහක්ඛේකින් දී මට්ටම කෙරුණා නම් සකුරුදාගම කියන ඒ ගාන්ට නිවන් දැක්කා. කාම රාග පටිඝ කියන දෙකත් අත්හැරලා දාලා රාගක්ඛේ දේසක්ඛේ මෝහක්ඛේ කියලා කාම ලෝකයේ ඉක්මවපු නිසා ඒ මට්ටම නිවන් දැකලා තියෙනවා අනාගාමී කියන. තුන් භවයේම තිබෙන රාගක්ඛේ දේසක්ඛේ මෝහක්ඛේ පූර්ණ කළා වශයෙන් ඉවර කරපු නිසා සියලු ආකාරයෙන් පූර්ණ නිවන් දැකලා තියෙනවා අරිහතුන් වහන්සේ. රාගක්ඛේයි දේසක්ඛේයි මෝහක්ඛේයි වුණා නම් ඒකටයි නිවන කියන්නේ. නිරෝධ සමාපත්තිය කියලා කියන්නේ. ඒකට කියන්නේ චේතෝ විමුක්තිය. නිවන කියන්නේ ප්‍රඥා විමුක්තිය. අවිද්‍යාව දුරු කරලා නිවන් දකින්න ඕනේ. රාගක්ෂේ දේසක්ෂේ මොහක්ෂේ කරන්න ඕනේ. ඒ වගේම චිත්ත සමාධිගත කරලා කාගේ යටපත් කරගෙන ගිහිල්ලා ඔතෙන්ට යන්න ඕනේ. චේතෝ විමුක්තියට. එතකොට රාග නිරෝධය චේතෝ විමුක්තියෙන් කරගන්නවා. අවිද්‍යා නිරෝධය ප්‍රඥා විමුක්තියෙන් කරගන්නවා. ප්‍රඥා විමුක්තියෙන් නිවන ලැබෙනවා. චේතෝ විමුක්තියෙන් සමාපatti ලැබෙනවා. ඔය දෙකම ලැබුවොත් උපතෝ විමුක්ත කියනවා. ප්‍රඥා සහ චේතෝ කියන මේ උපත දෙකම ලබනවා. ඉර්ධි ප්‍රාතිහාරි අදිත්තාන ඉර්ධි. දැන් මේ අදිත්තාන ඉර්ධි කියන්නේ යම්කිසි පුද්ගලයෙකුට පුළුවන් චිත්ත අදිෂ්ඨානයන් ඇති කරන්න. මුලින් පටන් ගන්නකොට අපිට ඒ අදිෂ්ඨාන ඉර්ධි කියන එක යම්කිසි මෙහෙම තියෙනවා. මේ ඉර්ධි දැනගන්න ඉස්සෙල්ලා ඉර්ධි වර්ග තියෙනවා. මොකද ඉර්ධි ලබනකොට ධ්‍යාන ලාභියා ධ්‍යාන ඉර්ධි ලබනවා. මේක ඉර්ධිය. කර්මයේ විපාක වශයෙන් උපදින ප්‍රේතාදී කොට්ටාස වලට කර්ම විපාකයෙන් ලැබෙන ඉර්ධියක් තියෙනවා. මම මෙහෙම පවක් කරපු නිසා මෙහෙම අසාධාරණයක් කරපු නිසායි මට අද මේක විඳින්න සිද්ධ වෙලා තියෙන එක පේනවා. පෙර භවයේ කරපේ අර පේනවා. ඉතල මෙහෙම පාපයක් කළා. මට අද විඳින්න වෙලා තියෙන එකයි. ඒක හිත හිතා දුක් වේවි විඳිනවා. එහෙම පෙර භව පේන ස්වභාවයක් තියෙනවා කර්ම විපාකේ. ඒ වගේම ප්‍රේතයාට කර්ම විපාකයේ ඉර්ධිය ප්‍රේත දුක් විඳින්න අවශ්‍ය පසුතලයේ මැවෙනවා. ඒකත් කර්ම විපාක ජීවිතයක්. සතරපා දුක් විඳින සත්වයින්ට ඊ යනුව ලැබෙන්නා වූ හැකියාවන් තියෙනවා. ඒවත් කර්ම විපාක ඉරිදී. දැන් සත්ව පක්ෂීන් පියාසර කරලා ආකාශයේ යනවා. ඒකත් කර්ම විපාක වශයෙන් හොට ලැබෙන ඉරිදීය. මේක දාලා තියෙන කර්ම විපාක ඉරිදී විග්‍රහ කරලා තියෙනවානේ. ඔය දැන් මේකදී අපි පළමුව අදිෂ්ඨාන ඉරිදී. යම් කිසි කෙනෙකුට අදිෂ්ඨාන කරලා දැන් අපිටත් පුළුවන් අදිෂ්ඨානයක් ඇති කරගන්න. හැබැයි මේ සාමාන්‍යයගේ අදිෂ්ඨාන දුර්වලයි. චිත්ත බලයෙන් මෙහිණයි. දැන් චිත්ත සමාධියක් වඩුව කෙනාට අදිෂ්ඨානයන් බලවත් කරගන්න පුළුවන්. අවශ්‍ය කරන කාරණේ පිළිබඳ යලි යලි අනුකූල ආවර්ධනය කරන්න පුළුවන්. යමක් සිද්ධ වෙන්න හිතුවත් ඒ පිළිබඳව තදින් හිතා ගන්න පුළුවන්. විශේෂයෙන් ඉටා ගන්නවා. විශේෂයෙන් හිතනවා. ඒ ශක්ති විශේෂයේ මේ ධානලාභීන්ට වැඩි. ඒගොල්ලන්ගේ එකඟ වූ මානසිකත්වයෙන්, ඒ කියන්නේ අකම්පය වූ මානසිකත්වය නිසා බොහොම හොඳින් හිතන්න පුළුවන් ශක්තියක් ලැබෙනවා. මෙන්න මේක තමයි අදිෂ්ඨාන ඉරිදි කියලා කියන්නේ යන්නේ ඒකයි. විකුර්වන ඉරිදි කියන්නේ ශරීරයෙන් එක එක જાතියේ කොටස් මවන්න පුළුවන් ඉරිදි බලයට ආවට පස්සේ. බල්ලෙගේ වෙසර යන්න වෙන බල්ලෙගේ වෙසරන් ගියා. රාස වෙසක් වුණා රාස වෙසක් මවා ගත්ත හැකි. යම් කිසි 100ක් මවනවා 100ක් මවා ගත්ත හැකි. 1000ක් වුණා 1000ක් මවා ගත්ත හැකි. එකනවා වාගේ. දැන් චුල්ලපන්තක හාමුදුරු 1000ක් මවාගෙන ඉතියා කියන්නේ. අන්නර විකුරවන ඉරිදි කියන බලේ. එතකොට මනෝමය ඉදී. එතකොට විකුරුවන ඉදී කියන කීදී වෙන්නේ ඕනෝනි විකෘති ශරීරම වන්න පුළුවන්. දැන් අපේ කතාවක් තියෙනවා මොකද මේ අනුරාධපුරයේ සීමා උගලවන්න හදනකොට සිතුල් පව් විහෙරේට හත් අවුරුදු කුංචි සාමණේර නමක් රාක්ෂ වෙශයක් මවාගෙන යගදාවක් අතින් අරගෙන ගිහිල්ලා පිනිහිටියගේ නාර විරුද්ධව ඒක රජුරුවත් බය වුණා පිරිසත් බය වුණා සීමාහි මුගලවන්නේ නැහැ කියලා පොරොන්දුක් වුණාට පස්සේ ඒ ඇතුලෙන් ඒක ඔප්පු වෙන්න ඇතුලෙන් වික්ෂුන් වහන්සේලාත් ගෙනහල්ලා ඇතුලෙන් මේ හඟවලා හිටපු වික්ෂුන් වහන්සේලා දැකලා පස්සේ ඉගිලිවත් කරේවා ඇතින්දී මෙන්න මේ වගේ අවස්ථාවක් තියෙනවා මේ විකුරුවන ඉද්දි කියලා කියනවා අන්න ඒ වගේ නානා ආකාර විශ් ගන්න පුළුවන් දැන් පුංචි ළමයිගේ විශ් අරගෙන අජාසත් රජුලුවන්ගේ කුකුලේ ගිහිල්ලා හිටියලු අජා මේ දේවදත්ත හාමුදුරු එදා මොකද අජාසත් රජුලු තමගේ පැත්තට පොනබවා ගන්න ගත්ත උපක්‍රමය නයි වේ සරගත්තා නොපෙණි හිටියා මෙයාගේ එක එක ආකාර කරන්න පුළුවන් ඉද්දි තමයි විකුරුවන ඉද්දි කියන්නේ අනික මනෝමය ඉද්දි මනෝමය ඉදි කියන්නේ මනසට නිර්මාණය කරගෙන මනසින් මවන්න පුළුවන්. මනසින් යමක් හිතලා හිටන් අනුකූලදී මනසින් මවනවා. ඒතර එන මනෝ නිර්මාණය කරන්න පුළුවන් හැකියාවක් එනවා. මේවත් මේ ඉදි බලයත් එක්ක ලැබෙනවා. මනෝමය ඉදි ඉදි විද දිබ්බසෝත ආදී පංච අභිඥා කියන ඒවාදී මේවා ලැබෙනවා එකින් එකට විග්‍රහ වශයෙන්. අනිත් තමයි ඥාන විපාරේ ඉදි. ඥාන ස්පාරිදි කියලා කියන්නේ තමන්ගේ ඒ ඥාන ශක්තියින්ගේ නොයෙක් නොයෙක් දේවල් කියා කරන්න කියන්න පුළුවන් හැකියාව. ඥානයේ පතුරවන්න පුළුවන්. පතුරවල ඒ තුලින් යමක් කරන්න පුළුවන් හැකියාව. සමාධි විපාරිදි කියලා කියන්නේ අදිෂ්ඨාන කළා වුණා සමාධියට සමවිලා තමන්ට ඉන්න ඕන අවස්ථාවක් ඉන්න පැය ගාණක් හරි දවස් ගාණක් හරි ඉන්න හිතනොත් ඉන්න අන්නේ ආකාරයෙන් සමාධියෙන් වේගින් ඉක්මනින් නැගිටින්න සමවැදිලා ඉන්න යাদী වශයෙන් තියෙන හැකියාව සමාධි විපාරිදි. ප්‍රථම අධ්‍යානෙ ඉන්න පුළුවන් ද්විතිය අධ්‍යානෙ ඉන්න පුළුවන් ඕන තරම් වෙලාවක් ඒ වගේ ඉන්න පුළුවන්කම කියන ශක්තිය. ආර්ය ඍද්ධි කියලා හිතන් කියන්නේ ආර්යයන්ට පිටින ඍද්ධි. නොපිලිකුලෙහි ලෝකයා පිළිකුල් කරන දේ ආර්යෝ පිළිකුල් නොකරයි. ලෝකයා පිළිකුල් නොකරන දේ ආර්යෝ පිළිකුල් කරයි. ලෝකයා පිළිකුල් කරන නොකරන සියල්ල ආර්යෝ පිළිකුල් නොකරයි. ලෝකයා පිළිකුල් කරන නොකරන සියල්ල ආර්ය පිළිකුල් කරයි කියලා හතර ආකාරයෙන් ඉර්ධියක් විග්‍රහ වෙනවා. මෙන්න මේ හතරට කියනවා ආර්ය ඉර්ධි කියලා. මොකද ආර්යෝ විසින් ලෝකයා ගන්න සම්මතවල පිළිලා ගත්ත හැඟීම් වල නෙමෙයි ඉන්නේ. ලෝකයා ගන්න සත්ව පුද්දල වශයෙන් බැහැගත් දෘෂ්ටියෙන් බැහැගත් ඒ සම්මතවල බැහැලා ඒ හැඟීම තුල ඉන්නවා. එනිසා එයා කැත කෙනෙක් දකිනවා. ලස්සන කෙනෙක් දකිනවා. ඒ වගේම එක එක විදිහේ ප්‍රියමනාපය දකිනවා. අප්‍රියමනාපය දකිනවා. ඇලීමෙන් ගැටීමෙන් යුතුව එයා ලෝකයේ තුල සම්මතවලට බැහැගෙන ඉන්නවා. ඒ නිකන්ද අනාර්යෝ. ආර්යෝ ඒවා යථා ස්වභාවය දැක්කහම ඒවා මාර මුලාවල් මායා බව දන්නවා. දැනගත්තා ලෝකයාගේ වාගේ තිබෙන්නා වූ අර ඇලෙන ගතිය පිළිකුල් කරන ගති ඇලෙන ගති ගැටෙන ගති නැහැ. ඒකේ වෙන විදිහ ආර්ය යුද්ධිය. දැන් කම්ම විපාකෙදි තමයි අපි ඉස්සෙල්ලාම කිව්වේ අර ඒකේ කර්ම වලින් හටගන්න පිරිත ආදී කොටස් වලට ඇති වෙන ක්‍රියාදාමය. අනික පුණ්‍ය ඉරිදි දෙවියන්ට දිව්‍ය ඉරිදි බලය නිසා නොයෙක් දේවල් කරන්න පුළුවන්. දෙවියන්ටත් නොයෙක් දේවල් මවන්න පුළුවන්. නොයෙක් සම්පත් මවන්න පුළුවන්. එහෙම ඉරිදි හැකියාවක් තියෙනවා පුණ්‍ය බලයට. දැන් මිනිස්සු අතර තියෙන දැන් කතාවට කියන විසාකා උපාසිකාව එක බත් පෙට්ටියක් අරගත්තාම ඕන ගන්න බත් බෙදන්න පුළුවන්. ඒක පුණ්‍ය ඉරිදිය. පිනට පහළ වෙන එක්තරා විදියක යහපත් බලයක්. දැන් තව දැන් බුදුරන් වහන්සේ වැඩ ඉන්න කාලේ එක කතාවක් තියෙනවා ඒ ගමක හතර දිනක හිටියා. ඒ හතර දිනාටම හතර ආකාරයක ඉරිදි හතරක් පිළිලා තිබුණා කියලා. ඒ කියන්නේ ඒ ගෙහිමියාට තියෙන විශේෂ ඉරිදි බලයක්. එයාට යමක් හිතපුවාම ඒ හිතපු දේ මැවිලා එනවා. ගෙදර කිසි දෙයක් අඩුවක් වෙන්නේ නැහැ. ඒ වගේ මේ ගෙහිමියාගේ භාර්යාවට තිබුණා ඉරිදි බලයක්. අටුවෙන් කොච්චර වී ගත්තත් වී අඩු වෙන්නේ නැහැ අටුවේ. එයාට විහිදපු ඉර්ධිය. පුතාට ඉර්ධි බලයක් තිබුණා. ඔය කීයක් හරි දාගෙන ඉතින් ඔය පසුම්බියකට දාගෙන ගියාම ඕන තරම් පඩි ගිය හැකි සල්ලි ඉවර වෙන්නේ. කොච්චර හරි හම් වෙනවා. මැවෙනවා. එතන සේවකයෙක් හිටියා. සේවකයාට ඉර්ධි බලයක් තිබුණා. සේවකයා එක හීයක් හාගෙන හී තුනක් නිකන් හැවිලා යනවා. හතර දෙනාම එකතු කරගෙන මහා පිනක හතර දෙනාටම ලැබෙන නිර්ධි බලයක් හතර දෙනා එකපාරකට එකතු වෙලා හිටන් භුක්ති විඳ හැටි කියලා පෙන්ලා තියෙනවා. දැන් මෙන්න මේ අරගෙන පුණ්‍ය ඉරිදි කියලා. දැන් සතර මහා නිදන් පහළ වුණා කියන අන්තිමට පින් බලින් ජේතවනාරාමයේ අනේ පිළිසිරිතුමා කොච්චර මුදල් ගත්තත් ඉවර වෙන්නේ. නිදන් හතර හතර පැත්තෙන් පහළ වෙලා ගලාගෙන එනවා. අනේ පුණ්‍ය ඉරිදි කියන්නේ ඒවා. යම්කිසි ආකාරයෙන් ඔය නිරෝධ සමාපත්තිය සමවැදින හත් දවසක් වැඩ ඉඳලා ගිය රාතන් වහන්සේ නමකට දානියා පූජා කරපු කෙනාට දින 7ක් 14ක් 21ක් මෙයා කාල සීමාව තුළ ඒ අධ්‍යයම මහා සම්පත්තියක් ලැබෙනවා. ඒකත් පුණ්‍ය විදියක්. අනික සම්‍යක් ප්‍රයෝගය ඉරිදි. සම්‍යක් ප්‍රයෝගය ඉරිදි කියන්නේ පුද්ගලයෝ විසින් තමා විසින් නොඑක ආකාරයෙන් යමක් කරගන්න උනා නුවණ මෙහෙයල් මේ ලෞකික නුවණ මෙහෙයවල. උපක්‍රම තුළ යන්ත්‍ර සූත්‍ර හදා ගන්නවා. ඒවෙන් අරගෙන ප්‍රයෝජන ගන්න. ඒවෙන් වෘත්තියට පැමිණෙනවා අවශ්‍ය කටයුතු කර ගන්න. අන්නේ හැකියාවට කියනවා සම්‍යක් ප්‍රයෝගය. දැන් මිනිසුන්ට කරන්න බැරි දේ බැකෝ එක ගෙනහලාද කපලා හිරන් ගන්න වස්කන්ද. සම්‍යක් ප්‍රයෝගයෙන් හදාගත්ත ක්‍රමයක්. ඉක්මනින් වැඩ කර ගන්න. ඉතින් ඒක සම්‍යක් ප්‍රයෝගය ඉරිදී. අද නවීන විද්‍යාව කියන්නේ නවීන විද්‍යාව නිෂ්පාදන සම්‍යක් ප්‍රයෝගය ඉරිදී. විද්‍යාමේ ඉරිදි කියලා කියන්නේ මේ විද්‍යානුකූල කටයුතු වලින්. දැන් ඔය කාකාරයේ මන්ත්‍ර ගුරුකම් වලින් එන අර යම් කිසි ආකාරයෙන් විද්‍යා කටයුතු තියෙනවනේ. ඒ විද්‍යාත්මක හැකියාවන් මෙහෙයවලා. ඒ තුලින් ගොඩනගා ගන්න ඉරිදි. සම්‍යක් ප්‍රයෝග කියන්නේ පුද්ගලයා විසින් කපටිකමක් නොවන. ඒ කියන්නේ යම් යම් ක්‍රම අරගෙන මේ ඒ තුලින් ගොඩනගා ගන්නවා ඒකේ ප්‍රයෝග ක්‍රම. තමන්ගේ වැඩ කරගන්න උපක්‍රම. ඒක තමයි අන්ධ පෘතජන කල්යාණ පෘතජන. මේ අන්ධ පෘතජන කියන්නේ බන දහම් අහලා තේරුම් ගත්තේ නැති. දහම පිළිබඳ අදක්ෂ තේරුම් ගන්න බැරි. සාමාන්‍ය ලෝක සත්‍යය අරිනවා අන්ධ පෘතජන. දහම් තේරුම් ගැනීමේ හැකියාවක් නැහැ. තේරුම් අරගෙනත් නැහැ. දහම් අහලා ඔය චුල්ල සෝතාපන්න වෙන සත්‍යයට පත් උනායි කියන. එහෙනම් මාර්ගඵලයේ අවබෝධ නොකරපු දහම් දැනුමෙට දැනුම ඇති. ඒ අරගෙන කල්යාණ පුතඥාන. ඒ මොකද ඒ තුලින් ඒ පුද්ගලයා එක්තරා නුවණ මට්ටමක් වැඩිලා තියෙනවා. වැඩි නුවණ මට්ටම නිසා වැරදි වැඩ කරන්නේ නැහැ, පව් වැඩ කරන්නේ නැහැ. ඒ වෙන් වෙලා යහපතට නැඹුරු වෙලා ඉන්නවා. හිතෝගෙන් ඇසුරු කරනවා. ඒ වගේම ආර්යයන් ඇසුරේ ඉන්නවා. ඒගුණ ප්‍රිය කරනවා, තන් දෙනවා. ඒ කටයුතු කරගෙනට කියන හැට කල්යාණ පුතඥාන. අන්ධ පුතඥාන කියන්නේ අර දසවස්තුක මිත්‍යා දෘෂ්ටියට එහෙම අහුවෙලා ඒ පැත්තේලු ඉන්න පුතඥන කොටසට කියනවා දස අන්ධ පුතඥන. මේ ගිරි භාණ්ඩ පූජාව යනුවෙන් හඳුන්වන්නේ කුමන පූජාවද? මේ ගිරි කියන වචනයෙන් පෙන්නන්නේ ගල් වල. පෙර කාලේ හුඟක් වැඩ කළේ ගල් වඩුවා. පාත්‍රයේ පවා ගලෙන් හැදුවා. ගලෙන් කොටලා පාත්‍රයක් හැදුවා. ගල් පාත්‍ර. ගල් ගෙවල්. ගල් කුළුණු. ගලින් කරන ලද්දා වූ එක් දේවල් මිරිස් ගල් ආදී දේවල් ඔක්කොම කරුවා. ඒ හැම එකක්ම
හරක් කරගත්තේ මොනද?
අන්න ගිරි භාණ්ඩ කියන්නේ ඒවා. ගලින් කරන ලද උපකරණ. ගිරි කියන වචනේ පෙන්නන්නේ ගල කියන එකයි. ගලින් කරන ඒවා. ඒ කියන්නේ ඒකෙන් පෙන්නන්නේ බොහෝ කාලයක්. දැන් ගලින් කරන එක ඒක සම්මතයක්. දැන් බොහෝ කාල පවතින හදිනේවා. හරියට මේ ගල් වැඩ වාය කියනවා. ගලේ කොට වකුර වාය කියනවා. ඒ කියන්නේ කාලයක් පවතින හදන දේවල්. ඔව් ගිරි භාණ්ඩ වලට වෙන්නේ බුද්ධහමතුල ලියා තිනවා. ඒකම ගිරි භාණ්ඩ. ගලින් කරන ලද සෙල්ලිපි. ඒ තුන යම් දහමක් හරි ගෙනාව නම් ආදර්ශයක් හරි ලිව්වා නම් ඔකම ගිරි භාණ්ඩ. ඔව් ඔව්. දැන් අශෝක ස්තම්භ වැනි දේවල් පිහිටවල හදන්නේ ඒවගේ රජවරු වෙනුවෙන් සිටුවරු හදන දැන් ශාසනය වෙනුවෙන් හදලා දෙන දේවල්. ඒවා විශේෂයි. ගිරි බහන්න පූජා කියලා මේ ඔය ජාති එක බුදුරන් වහන්සේ වැඩ ඉන්න කාලේවත් කරලා තිබුණේ නැහැ. කන්ද අකුසර ගොඩ ගහලා පූජා කරපේ. ඒවත් තමන්ගේ වාසියට හදාගත්ත බහන්න පූජා. බුදුරන් වහන්සේගේ පින්න පුදිනකවත් නැහැ එහෙම පූජාවක් යන. එපා කියයි. අරගෙන ගිහිලා ඊට පස්සේ අනිත් පැත්තේ කරේ තියලා ගාන ගත්තාම ඉතින් හොඳයිනේ පූජා. අපේ පන්සලේ ගිරි බහන්න පූජාවක් තියන්න කියලා කීය හැකිද? යග්ගපද්ද සූත්‍රේන මම පැහැදිලි කරන්නේ ඒක ඒ කොටස කියවලා බලලා ඉන්න ඕනේ. ඒක නම් උත්තරයක් ගන්න. ඒ පදයෙන් විතරක් අර්ථය ගන්න අමාරුයි. එතන තියෙන වාක්‍ය පෙළ බලන්න වෙනවා. දඹදිවතල 100ක් අනෝතත්ත්වවිල් 100ක් හිමවත්පදයේ 100ක් යන ධර්මයේ සඳහන් වන්නේ පෘථිවි තලයෙන් ඔබෙන් ඇතිදද? ඔව් මේ එක එක දඹදිවතල 100ක් කියන්නේ මේ එක සක්වලකට එක දඹදිවතලයයි. එතකොට මේ 100ක් දඹදිවතල තියෙන 100ක් සක්වලක දහසක් සක්වල දසදහසක් සක්වල ඒ ගානටම තියෙනවා. අනවතප්තවිල් දඹදිවතල හිමාල කඳු ඒ වගේම උතුරු කුරුදිව ඉන්න අපරගෝ යන ප්‍රයාදි වශයෙන් චාතුරු මහරජිද තාවදීනි මේ හැම එකක්ම දසදහසක් සක්වල ඔක්කොම 10000ක් තියෙනවා. ඒකෙන් 10000 ගන්න. එක එක සක්වල එක ගන්න. මේ 100ක් සක්වල ප්‍රදේශයටයි මේ 100ක් සක්වල ඒවහු වෙන්නේ. දහසක්වල දසදහසක්වල කෝටි ලක්ෂයක්වල මේ ආකාරයෙන් යනවා එකින් එක ප්‍රමාණ වලට. ඒ හැම සක්වලකටම එක සක්වලකට එක ප්‍රදේශය ගන්න එහම හිටිනවා. මෛත්‍රී භාවනාවේදී සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා යනුවෙන් කියන්නේ ඇයි පහදා දෙන්නේ? දැන් මෙතනදී අපි දකින්න ඕනේ මෙන්න මෙහෙම දෙයක්. ආර්ය මාර්ගයෙන් විග්‍රහ කරලා යනකොට සියලු සත්‍යෝ නිදුක් වෙත්වා කිව්වහම ලෝක සත්‍යයගේ පොදුවේ විඳින මහදුක මොකද්ද? මේක දකින්න ඕන. ලෝක සත්‍යය පොදුවේ සතර සැරිසරනකොට විඳින ලොකු දුක තමයි සතර අපා දුක. මේවා සියලු සත්‍යෙින්ට යම් කිසි දෙයක් අපි දුකක් නැතුව ඉඳ පැතුවට එහෙම ඉඳ තැනක් ඇත්තෙත් නැහැ. ඒ පැතුම ඉෂ්ට වෙලා සාර්ථකත්වයක් කරගන්න පුළුවන් අවස්ථාවක් ඇති පරිසරයක් ලෝකේ ඇත්තෙත් නැහැ. එහෙනම් යම් කිසි කෙනෙකුට සතර අපා දුක නැති ප්‍රධාන දුකේ නිදහස් වීමක් ඇතනම් ඒකට ක්‍රමයක් මේ බුද්ධ ශාසනයේ ස්ථිරවම තියෙනවා. සෝවන් වෙච්ච පුද්දලේ නැවත කිසි කලක සතර අපාගත වෙන්නේ නැහැ. එහෙනම් යම් කිසි කෙනෙකුට පැතුමක් පතනවා නම් ආර්ය පැතුමක් වෙන්න ඕනි. මතු දුකට නොවැටෙන යමක් කරන්න පුළුවන් දෙයක් තියෙනවා නම් මෙන්න මේක ශ්‍රේෂ්ඨයි කියන තැන ඉඳලායි. එහෙනම් සතර අපා දුකෙන් සාධාරණ යම් කෙනෙක් නිදහස් වෙනවා නම් යම් ක්‍රමයකින් මෙන්න මේක අති ශ්‍රේෂ්ඨයි. පතන්න වටිනා පැතුමක්. සත්වයින් කෙරෙහි මේ අනාතව සැරිසරන සත්වයන් කෙරෙහි සංසාර දුකෙන් කියලා ගන්නකොට නිදුක් වෙත්වා කියලා විග්‍රහ කරලා ගන්නකොට සතර අපා දුකෙන් නිදහස් වීම තමයි පළවෙනි නිදුක් වීම. හැබැයි සතර අපා දුකෙන් නිදහස් වුණාට කාම රෝගයෙන් නිදහස් වෙලා නැහැ. සතර අපා දුකෙන් නිදහස් වෙච්ච ඒ සත්වයාට ඊළඟට තියෙන්නේ කාම රෝගයෙන් පිරෙන එකයි. කාමදාහය නැති වෙලා යනවා සකෘදාගාමී ඵලයටපත් වෙනකොට. කාමරාග පටික තුනී වෙනවා කිව්වේ ඒකයි. රෝගේ දුරු වුණා යටපත් වෙන පොඩ්ඩක් තියෙන්න පුළුවන්. ඒක අනාගාමී ඵලෙ නැති වෙන්නේ. ආ නිරෝගී වෙත්වා කියන්නේ කාම රෝගයෙන් මිදීම. කාමයේ ගින්න, කාමයේ දාහයක්, කාමයේ රෝගයක්. මේ ආකාරයෙන් දැකලා කාම රෝගයෙන් නිරෝගී වෙනකොට කියනවා නිරෝගී වෙත්වා. ඒකට ක්‍රමයක් තියෙනවා. යථාබෝධයෙන් ධර්මාබෝධය තුලින් ඒකාන්තයෙන් කාමයේ තුනී කරන්න පුළුවන්. ඒ මගින් නැවත වාරයක් වැඩින්නේ නැහැ කාමයේ. තුනේ වුණාමයි සකෘදාගාමී වුණාමයි නැවත ආපහු යන්නේ නැහැ. එහෙනම් ඒ ක්‍රමයක් තියෙනවා නම් ලෝක සත්‍යය කවදා හරි මිදෙනවා මිදෙන්නේ ඔය ක්‍රමයේ තුලින්මයි. එහෙනම් අනුපූර්ව දුකෙ මිදෙන ක්‍රමෙ මේ වෙන්නලා තියෙන්නේ. හැබැයි සමාධියේ සුවයක් වශයෙන් තව සම්මත කරගන්න ඉඩ මාදි. සමාධිය ලැබුණාට සමාධියේ සුව මාදි. මොකද ඒ සුව වෙන්න නම් සමාධියට අවශ්‍ය කරන අංග සම්පූර්ණත්වයේ පිරෙන්න ඕනේ. අනාගාමී ඵලයට පත් වුණාම තමයි කාම රාග පටික දුරු වෙලා හිටන් සමාධි සුවය දැනෙන්න පටන් ගන්න. අනේ සමාධි සුවේ ඇරෙන්න. ඒ සුවේ ඇරෙන්න ලෝක සත්‍යයට තව සුවයක් ලෝකේ පතන්න බෑ. සමාධි සුවය කියලා කියන්නේ බාහිර සමාධි සුවේ නෙමෙයි. ආර්යයන් ලබන ඵල සමාපත්තිය නිසා ලබන සමාධි සුවේ. ඵල සමාවස් සුවේ. මෙන්න මේ ඵල සමාවස් සුවේ කියන්නේ ලෝකේ විඳින්න ගොඩනගාගත සුවයක් නෙමෙයි. තිවිජ ගිනි දාහේ නික්මී ගියා නේද අතරී ගියා නේද කියලා ලබන සහනය. පෙර මට මෙහෙම දාහ ගින්නක් තිබුණා. තරහ එනවා, කම්පා එනවා, රාගයෙන් දැවෙනවා, ද්වේෂයෙන් දැවෙනවා, මොහෙන් මුලා වෙනවා දැවෙනවා. දැන් මට ඒව නැහැනේ. දැන් මං කොච්චර නිදහස්. මෙන්න මෙහෙම දැන් නිදහස් සුවයක් තියෙනවා. මෙන්න මේ සුවයෙන් පූර්ණ වෙලා ඉන්නේ අනාගාමී කෙනා. අනාගාමී කෙනා ලබන සුවේ අකණ්ඩ සුවයක්. එන කවදාහරි මේ සත්වෙින්ට මේ සතර ගමන කෙලවර කරගෙන යනකොට මෙන්න මේ නිරෝගී වෙච්ච නැහැ කාම රෝගී දුරු කරපු කෙනා සකෘදාගාමි වෙච්ච කෙනා අනාගාමි සුවයටපත් වෙන්න ඕනේ. මෙන්න මේකට කියනවා සුවපත් වේත්වා. අනාගාමි සුවෙන් සුවපත් වෙන තැනකටයි කෙලවර කරලා තියෙන සුවපත් වීම. හැබැයි අනාගාමීලා බඹලෝ උපන්නා. රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ ස්කන්ධ පහේ මිදුන්නේ. ස්කන්ධ දුකේ මිදෙන්න නම් සසර ගමන කෙලවර වෙන්න ඕනේ. එදාට පංචස්කන්ධ දුකේ වුණා දුක මිදෙත්වාගේ අන්තිමට. එහෙනම් නිවන මුල් කරගත් අදහස් හතරක් නිසා ලෝකයේ පැවැත්මට ගුණ කරගත් අදහස් හතරක් නෙවෙයි ආර්යයන්ගේ මෛත්‍රිය. ඔය දින වෙනස ඒකයි. ආර්ය මෛත්‍රිය තේරුම් ගන්න ඕනේ. ලෝක මෛත්‍රිය තෝරා ගන්න ඕනේ. ආර්ය මෛත්‍රිය ලෞතර බුදුරජාන් වහන්සේ හැර උන්වහන්සේගෙන් අහගත කෙනෙක් හැර දන්න කෙනෙක් ලෝකේ නෑ. තථාගතයන් වහන්සේ හෝ තථාගතයන් වහන්සේගෙන් අහපු කෙනෙක්ගෙන් හෝ ඇරෙන්න මාපින්නු මෛත්‍රී භානාව තුන් ලෝකේ කරුවා කවුරුවත් දන්නේ නැහැ කියලා බුදුරන් වහන්සේම දේශනා කළා. එහෙනම් ඉතින් අපි අද මේ මෛත්‍රී භානාවද වැහිලා තියෙන්නේ. දැන් මාර්ගඵල පිළිබඳව ලෝකයා දකින්නේ. මාර්ගඵලයේ ලබන සැනසීමත් ලෝකයා අ르ගෝචර නැහැ. දැන් බුදුරන් වහන්සේට ගෝචරයි බුදුරන් වහන්සේ අහගත්ත ශ්‍රාවකයන්ට ගෝචරයි. ඒ අය තමයි දන්නේ ලෝක සත්‍යයේ දුකින් මිදීමක් තියෙනවනම් තපෝ ගුණය හැර, බොජ්ජංග ධර්ම හැර, නිවන හැර ලෝ සතුන්ට තවත් සුවයක් මම නොදකිමි කිව්ව බුද්ධ දේශනාව තේරුම් ගන්න. ලෝක සත්‍යෙන්නේ වෙන සුවයක් නැහැ. සුවයි කියලා මුලාවන්ටපත් වෙනවා. මුලාවන්ටපත් වෙලා සුවයි සුවයි කියලා දුකටපත් වෙලා ඉන්නවා මිසක්. සැනසීලටපත් වෙන්න විදිහක් නැහැ. මෙන්න මේක තමයි ලෝක සත්‍යයේ මෛත්‍රියේ තියෙන අඩුපාඩුව. ඒක ප්‍රමාණවත් මෛත්‍රිය ලෝක සත්‍යය වඩන්නේ. අප්‍රමාණ මෛත්‍රියක් නම් ආර්ය මෛත්‍රියක් වෙන්න ඕන. ආර්ය මෛත්‍රියන් නිවන මුල් කරගත්ත සැනසුම දැකලා. ඒ හැරෙන්න තවත් ලෝකෙන්න වෙන සැනසුමක් නැහැ කියලා නිගමනය කරලා. ඒ උත්තරීතර සැනසුම තියෙන ලෝක සත්‍යයෙන් ලැබෙත්වා කියලා කරන වැතුම. පැතුමින් ආරම්භ කරලා ඒ විනුවෙන් කරන ක්‍රියාව සහ කියන කතාව ආර්ය මෛත්‍රියට අයිති. නිදුක් වෙන්න, නිරෝගී වෙන්න, සුවපත් වෙන්න, දුකෙන් මිදෙන්න යමක් කරන්න පුළුවන්ද? තමන්ට පුළුවන් දේ කරලා දෙන ගමන් තමන් ඒ මාර්ග වටිනාකම දක්වා බලා ගන්නවා. ඒතර ආර්ය මාර්ගයේ තියෙන ආර්ය මෛත්‍රිය කියන්නේ ඒකයි. ආර්ය මාත්‍රිය නිවනින් පිට සාසනයෙන් පිට එකක් නෙමෙයි. සාසනේ බැහැර නැති දහමක් බුද්ධ සාසනේ මිස තව දෙනක නැහැ. ඒ නිසා තමයි බුදුරණා දේශනා කළේ මා හෝ මගින් අහගත කෙනෙක් හැර. මාගේ ශ්‍රාවකෙක් හැර. මේ මං කියන මෛත්‍රී භාවනාව දන්න කෙනෙක් තුන් ලෝකෙම නැහැ තව කියලා. නේ ඔය අදහස් දෙකක් අරගන්නවා. සූ 80 අදහසක් සූ 80 දහසක් කියලාත් ඔක තෝරන පිරිසක් ඉන්නවා. 84 දහසක් ධර්මස්කන්ධය කිව්වහම ඒ දෙපැත්තරම කරුණු තියෙනවා. ලෝක සම්මතිය බෙදෙන ක්‍රමයේ අද දන්නේ නැහැ. 84 දහ බෙදන්නේ කොහොමද කියලා. නමුත් එක්තරා අටුවා පාඨයක විග්‍රහයක් තියෙනවා. ඔය එක එක ಗುಣපදයේට ಗುಣ තුන්දාස් පන්සිය ගානේ අනු ගානක් පෙන්නලා 24ට වැඩ කරපුවාම 84000ක් එනවා කියලා ගුණ 84000 ඉන්නේ ඔය සුවිසි ගුණ තුලින් කියලා. ඒක අටුවාවක කෙටියෙන් සඳහන් වෙන විග්‍රහයක්. එතකොට සුවාසුව දහසක් කියලා සුවාසු දැන් ඕක තෝරන්න පුළුවන් එක එක විදිහට. දැන් සුවාසුව කියලා ගත්තාම සුඛ දේවල් අසුඛ දේවල් හැටියට බලලා හිටන් අරගත්තා කියවහම එහෙමත් අදහස් ගන්න පුළුවන්. සුවාසු දහසක් කියන්නේ නෙවෙයි අදහස් තියෙනවා. ඒක තමයි තනින් තන අදහස් ගන්න ඕන. දැන් සුවාසු දහසක් යදුන් ගැඹුරු ඇති මුහුදක් කියවහම එනේදී මොන මුහුද ගැනද කියන්නේ? ඒකත් දකින්න ඕනේ. එතකොට ඒ අගෙන සුවාසුව දහසක් කියවහම එතකොට ඒ අදහසින් ගන්නව නම් ඒ ක්‍රමෙත් විග්‍රහ කරලා ගන්න ඕනේ. හැබැයි ආර්ය විනී මුහුද කියන එක එකක්. ලෝකේ මුහුද කියන්නේ තව එකක්. ආර්ය විනී අර්ථ එකක්. ලෝකේ අර්ථ තව එකක්. අන්න ඒකයි. සංසාර සාගරේ. එතකොට ඇස මුහුදක්, රූපේ මුහුදක්, චක්කු විඥානයේ මුහුදක් ඔය විදිහට පෙන්ලා තියෙන ක්‍රමයක්. මේ සුවාසුව ඔය දෙකෙත් තියෙනවා. දැන් සුවාසුව අදහසක් කියලා තොර ගන්න. සුවාදහස අසුවාදහස සුවාසුදහස කියලා. එහෙමත් ඔකේ කැටි කරලා තේරුමක් ගන්නවා. මොනවද සුව මොනවද අසුව? එහෙන් අර කියන විදිහට සුව පැත්තට ගත්තොත් ආර්ය මාර්ගයේ සුව පැත්තට ගන්න දෙනවා අනාර්ය මාර්ගයේ අසුව පැත්තට ගන්න තියෙනවා. මේ සුවාසුදහස ධර්මයේ කිව්වහම ওই දෙක දැනගත්තා සුවාසුදහස ධර්මයේ ගැප් වෙනවා ගැළපෙනවා. ඒක යමුත්තක් නෑ. ප්‍රභේද වශයෙන් සුවාසුදහසක් ගත්තනම් 84000ක් ගත්තනම් ඒකත් ඔකෙම ගැප් වෙලා තියෙනවා. ඕකේ කියන එකට විග්‍රහයනේ එක. අර තෘෂ්ණාව කියන එක අරගත්තාම තණ්හාව තුනක් වශයෙන් විග්‍රහ කරනවා, හයක් වශයෙන්, 18ක් වශයෙන්, 36ක් වශයෙන්, 108ක් වශයෙන් විග්‍රහ කරනවා කියලා පෙන්නනවානේ. මෙන්න මේ වගේ එක එක ක්‍රම වලට ගන්න පුළුවන්. ඔව්.
සම්මතේ.
මේ සම්මතේ. මේ සම්මතේ තියෙන කොටසකුත් තියෙනවා. පරමාර්ථයකුත් තියෙනවා. පරමාර්ථයට අනුකූලව සම්මතයක් ගොඩ නැගෙනවා. දැන් මේකෙදි එකක් අයින් කළා එකක් අයින් කරන්න බෑ. මේ සුවාසුදාහසක් කියන එකේදී ඔය පරමාර්ථයක් ගන්න පුළුවන්. ඔය පරමාර්ථයේ පිළ ගොඩ නැගිච්ච සව එකක් වෙනවා අනිත් පැයේ වදිනේම අනිත් පැත්තට. දෙකම වැරදිනේ. දෙකේම තියෙනවා ක්‍රම දෙකක්. මේ සුවාසුව වෙන් කරන්න පටන් ගත්තට පස්සේ 84000 ධර්මස්කන්ධය කියනවා දුක්ඛයි දුක්ඛ හේතුවයි එක පැත්තක්. දුක නිරෝධයයි මාර්ගය අනිත් පැත්ත. ඒ සුවාසුවනේ. දුක සහ දුක හේතුව 80. නිරෝධය සහ නිරෝධ මාර්ගය සුව. ඒකනේ. මාර්ගය හැර තපස හැර තපෝගුණය හැර බුද්ධංග ධර්ම හැර නිවන හැර තවත් ලෝක සතෙන සුවයක් නොදකිමි. දැන් සුව පැත්ත අපි ඉන්නවා. යථාර්ථයේම සුව පැත්ත. දැන් දුක්ඛ නිරෝධය සහ මාර්ගය කියන තයිදී තපෝගුණය බුද්ධංග ධර්ම නිවන. ඒ ලෝකේ පැත්තට දුකයි දුක හේතුවයි දෙකටයි තී තෘෂ්ණාව. මේ සුව පැත්තයි අසුව පැත්තයි තමයි ඔතන දකින්නේ. අදහස් වලින් දකින්න ඕනේ වැඩි ටිකක්. මේ අදහස් හරම ගත්තා නම් එතනත් ඒ අදහස එනවා. ඒත් ලෝකේ වෙරිම අහු වෙලා සුවාසුදාහ ධර්මස්කන්ධ තියෙන දොය තුරමයි. කොහෙන් ගත්තත් ඒක එහෙමමයි. පද වශයෙන් අරගෙන බැලුවත් 84000 උප්පත්ති ක්‍රම තියෙන ගති 84000 කරේ. ලෝකේ සත්ව කොටාසින් 84000යි. ඒ ගති අනුව ලබන උපත. ගති උපත. ඊට වඩා වැඩි කරන්න බෑ. ඉතින් එහෙම රටාවක් ලෝකේ තියෙනවා. එක එක සත්ව කොටස්. අරන් බැලුවහම. ප්‍රධාන වශයෙන් එක කොටසේ ප්‍රභේදය අරින්ද ප්‍රධාන සත්ව කොටස 84000 කිනා ගති 84000කින් උපදිනවා. ඒකත් එක රටාවක්. මේ ලෝකෙ විශ්ේ අචින්තියයි. මේක අපිට නිගමනය කරලා තේරුම් ගන්න බැහැ. අපි දකින්න ඕනේ කෝකේ උපන්නත් හේතුවක් නිසා ඵලයක් හටගත්තා. ඒක පැවැත්ම නම් අනිත්‍ය දුක අනත්තයි. අනිත්‍ය දුක අනත්ත පැවැත්මක් 84000 කරගත්තත් එකක් දිගට හටගත්තත් කෝක හටගත්තා වැඩක් නැහැ. ඒසෝ මේ ප්‍රශ්නේ විසඳන්න දෙයක්වත් නැහැ. ධර්මයේ දැක්කට පස්සේ හොඳ නරක දෙක දැක්කා. නැ සුවාසුව අදහසක් කියලා ගත්තා නම් ඒත් දැකලා තියෙනවා. සුවාසුව දහස ධර්මස්කන්ධය ඒත් දැක්කා. එතන මේ සුව 80000 කියලා ගත්තා නම් ඒත් ත්‍රිවිධය දැකලා තියෙනවා. අදහසක් කියලා ගන්නත් පුළුවන්. සුව 80 අදහසක් සුවාසුව දහසක්. එහෙමත් ගත්ත හැකි. නිරුක්ති බෙදෙනවා. කොයි ක්‍රමෙන් ගත්තත් චතුරාර්ය සත්‍ය දැක්කා නම් ඔය ටික දැකලා. අතුරුසාර දහසක් ධර්මස්කන්ධය කියව නම් ඒකත් දැකලා. එකයි රටාව. නසු 4000ක ධර්මස්කන්ධ කොටු වෙන විදිහට කිය තමයි ත්‍රිපිටකය හදා
තියෙන්නේ.
ඒ දෘෂ්ටි ඉන්නේ දැන් 72ක් දෘෂ්ටි වලින් ගියාමත්. දේශරක් මිත්‍යා දෘෂ්ටි අරගෙන බැලුවා. ඒත් ඔයා ගන්න ප්‍රභේද බෙදෙනවා. ඉතින් එක එක විදිහේ පුද්ගලයාගේ දෘෂ්ටි තියෙන්නේ අයි ගති කිව්වේ ඒකයි. 84000ක ගති ලක්ෂණ නැතුව සත්‍යය ඉන්නවා. කවදා හරි මේ ගතිය තිබෙන අනිත්‍ය දුක නිසාවි දැක්කහම ඒකේ ගෝචර නොවිච්ච එකම ගතියක්වත් නැහැ. ඒක දැකලාට ඒ ඔක්කොම ගති අත්හරිනවා. ඒ ගති අත්හරින සම්පූර්ණ ගති කෙලවර කළ දාර හරි හත්තේ. මේ හොඳ එකයි නරක එකයි කියන දෙකම අත්හරිනවා අන්තිමට. නරක එකත් අත්හැරලා හොඳ එකට ඇවිදිල්ල හොඳ එකත් වැඩක් නැහැ කියලා ඒකත් අත්හරිනවා. ඒක හොඳ එකක් නැහැ නරක එකක් නැහැ. හරි අතුනා අපේට. එතෙන් ධ්‍යාන කාමිර හොඳ එකක් පේනවා. මේට වඩා අරක හොඳයි. මේට වඩා ඒක හොඳයි. ඊළඟට ලාන්තියර බලනකොට එකක් අහ හොඳ නැහැ කියන තැනට වැරෙනවා. ආපහ බලනකොට ඔකම නරකයි. අයි කද. හොඳ බලාගෙන හොයාගෙන යනවා. එකෙන් එකට යනවා හොයාගෙන. යහම දකින්න. ඊට වැඩි හන කිල්ල දැක්කහම ඊට පල්ලේව දුකයි. ඔකට යකින්. දැන් අපි හිතමුකෝ කෙනෙක්ගෙන් පලි ගන්න පුළුවන් ද මූණට මූණ මුරිච්චි නොවි. දැන් අපිටම මං තොට ගහනවා කවදා හරි කියලා කියනවා. මන්තර ගහනවා කවදා හරි කියන්නම් එකෙනෙක් ගාල්ලේ ඉපදිලා එකෙනෙක් මාතරේ ඉපදිලා දෙන්න ගුණ ගැහුණා නะ ගහනකෝ එකෙනෙක් එංගලන්තේ ඉපදිනා එකෙනෙක් ලංකාවේ ඉපදිනවා දැන් මොකෙන් ගහන්නද කවදා හරි තොර කරපේ පලියම ගන්නවා තෝකින් ඈතලා හිටිය පලි ගන්න පුළුවන්ද ඈතලා උපන්න කොහොමද පලිය ගන්න ලං වෙලාමනේ පලි ගන්න විදිහක් නැහැ නේද ඔව් දැන් බලමු දැන් එපා වුණායි කියලා නැහැ නේ දැන් හතුරේ කියනවා අල්ලපු ගෙදර එක මගේ පරම හතුර මට ඔක හැට පේන්න බෑ දැන් පේන්න බෑ කිය කි අස්සෙන් මුලින් උදි හැවිකම් කරලා බලන්න නේද ඌ මොකද කරන්න කියලා අද නෑ නේ අරු ගෙදර කොහෙ ගියාද දන්නේ උදේ ඉන රෑනක උදි හැමයි බලන්නේ කියන්නේ මොකද මට ඔක හැට පේන්න බෑ නව බලන්නේ උදි හැමයි ඌ කොහෙද ගිහ මොකද කරන්නේ අහන් අරු යන උඩ මොකටද යන්නේ බලනවා මොකටද මේ මට ඔක පේන්න බෑ නේ උදි හැම බලනවා ඒ පේන්න බැරි එක කැලි හොයන්න බෑ උදි හැම බලන්නේ මේ ස්වභාවය ඒකයි මේ හතුරකින් අහක් වෙන්න බෑ කවදාවත් හතුරා පේන්න බෑ කිය කී හතුරට හතුරුකම් කරන්න ඌ දිහා බලා ඉන්නකම් ඌ ළඟම එනවා. ඔක ඇක්‍රමයි. කොතේ කිව්වා හතුරාගේ මිදෙන්න බෑ. හතුරා එපා නම් අතරින්න ඕනේ. හතුරා එපා නම් ඌගේ හතුරාගේ තියෙන අඩුපාඩු පස්සේ යන්න ගියොත්. ඌ හතුරා එපා කිය අසෙම සිංගන්නේ. අනේ අපි හේතුඵල දකින්න ඕනේ. යමකට යමෙක් ලඟ වෙනවනම් ඒකට හේතු වෙනවා. ඒ ලඟ වෙන එක කරදරයක් නා. ලඟ වෙන්න තියෙන හේතුව අයින් කරන්න ඕනේ. එතරයි අයින් වෙන්නේ. මටවක ඇහැට පේන්න බෑ කියේ එකක වැඩි වැඩි හොයනවනම්. උගේ අඩුපාඩු හොයනවනම්. ඒක ලඟ වෙන මාර්ගය. හතරට ලඟ වෙන මාර්ගය. ඒක අත්‍යලම තමයි ඉවර. හිතේ මට තරියනම්. මට වැඩක් නෑ. මම ඔයා හොයන්නේ නෑ. මට ඕනෙත් නෑ හොයලා. උන්නත් එකයි මලත් එකයි.
ඒක සමහරක හිතේ මානසික නැති කරගත්ත
දෙයක්. ඔව් මානසිකම තමයි. මොකද මනස හොයන්නේ හැමයි. දැන් ලෝකයේ යම් දෙයක් ප්‍රිය ස්වභාවයෙන් යුක්තද මధుර ස්වභාවයෙන් යුක්තද? මේ හිතේ හැලෙනවා. දැන් කියපුවාම මෙතන වචන දෙකක් කියන යන් ලෝකයේ පිය රූපං සාත රූපං දැන් මේ දෙකෙන් එක අදහසක් ගන්න හදනවා නැව මේ ලෝක සත්‍යය ඇලින්නේ මේ තණ්හාව කියන එක හටගන්නේ ආශා කරන දේ විතරක් නෙමෙයි ඒතර තණ්හාව කියන එක ඇති වෙනකොට තණ්හාවට එනවා ක්‍රම දෙකකින් මොකද ගැටෙන්න ප්‍රියයි ඇලෙන එක මధుරයි ප්‍රිය මధుර දෙකක් නේද ප්‍රිය ස්වභාවයේ සාත ස්වභාවයේ කිව්වේ එකයි සාත ස්වභාවයේද ඇලෙනවා ප්‍රිය නිසා ගැටෙනවා. දැන් ප්‍රිය නිසා ගැටෙනවා කිව්වහම ඔක දකින්න ඕනේ. උදේ ඉඳන් රෑ වෙනකම් බැන බැන ඉන්නවා. ඒ කවුරුහරි කියනවා "උඹ බයි නැතුව නිකන් ඉන්නවා." මොකටද බයි ඉන්නේ? උඹ කිව්වට ඉන්න පුළුවන් අයියේ. මට ඔක අපින්න බයි ඉන්නවා හිතෙන්නේ. ප්‍රිය නේද? බයි ඉන්න ප්‍රියයි. ප්‍රියා ප්‍රිය එකක්. මధుර අමధుර තව එකක්. අනේ ඇලෙන පැත්ත මధుරයි. ගැටෙන්න ප්‍රිය නැත්නම් ලෝකයා ගැටෙන්නේ නැහැ. ගැටෙන්නේ තේක ආසයින්ද ගැටෙන්න ආස නැත්නම් කේලම් කියන්නේ ආස නැත්නම් කේලම් කියන්නේ අනු බිදවනකොට සන්තෝෂ වෙන්නේ ඒක සතුටක් තියෙනවා දුක් දිය සතුට වෙනවා දැන් ඒකත් අසත්පුරුෂ ලෝකේ හැටියා එහෙනම් ගැටෙන්නේ අකමැත්තෙන් නෙමෙයි ඒකට ප්‍රියදාවයක් තියෙනවා ඒකට කියන උපේක්ෂා සෝමනස කියන්නේ නැහැ උපේක්ෂාව කියන්නේ ආසන්නයට එක් වෙනවා කියන එකයි ආසන්නයට එක්ව ආශ්‍රය කරනවට කියනවා උපේක්ෂා. උප කියන්නේ ආසන්නේ. ඒ කියන්නේ එක් වෙනවා. ක්ෂා කියන එක පේනන්නේ උපේක්ෂා. ආශා කියන වචනේ කියන එකට ඇසුර කියන්නේ. ආශ්‍රය කියන එක. ආසන්නයට එක් වී ඇසුර කරන්න යමක් කරගත්තොත් උපේක්ෂා. ඒක ප්‍රිය නිසා කරගත්තොත් තමයි සෝමනස වෙන්නේ. ඉන් ආසන්නයට කියලා දුක් විඳිනවා. අන්නේ අයින් කරන්න බෑ. ඔව් ළඟට එනවා. බයින්ඩල් ළඟ එනවා. මට ගැහුවට ඔකට මට ගැහුවත් මම ඔකට මරාගෙන හරි මැරෙනවා කිය කියනවා. දැන් ආසන්නයට එක් වෙනවනේ. ඇදිලා යනවනේ තින්ද. ගැටෙන්ටත් ළඟ වෙන්න ඕනේ. ඇලෙන්නත් ළඟ වෙන්න ඕනේ. ඈතින්නම් ගැටෙන්ටත් බෑ, ඈතින්නම් ඇලෙන්නත් බෑ. ඔව් උපේක්ෂාව කියලා කියන්නේ ඒ වගේ ඇලෙන්ඩර් ලඟ වෙනවා ගැටෙන්ඩර් ලඟ වෙනවා ලඟුනේ නැත්නම් මේ දෙකම කරන්න බෑ. දුන්න දුන ගමුවේ ඊතල කිතල ගමුවේ රාල මී ගමුවේ මුවේ හැඬුවයි සබර ගමුවේ කිවල් මරා ගන්න බෑ. දුන්න එක දිහාක ඊතලේ තව දිහාක රාල තව දිහාක මුවා තව දිහාක හතර කොලේ හිටියනම් එහෙම වැඩේ කෙරෙන්නේ. අපේ ඉස්සර කවි දුන්න දුනු ගමුවේ ඊතල කිතල ගමුවේ කාල මී ගමුවේ මුවේ හැඬුවයි රබර ගමුවේ ඉතින් හතර දේ හතර පැත්ත හතර පැත්තට ගියොත් එහෙම ගැටෙන විදිහක් නැහැ. නැතිලා යනවා. රාගේ දේසේ මෝහේ මානේ හතර පොළට ගියොත් එහෙම එක තුනේ යනනම් එහෙම ඒකට සම්බන්ධ වෙලා තමයි ඔක්කොම රාගයක් හට ගන්නත් ඕනේ. ඒකට විරුද්ධ දෙයක් ආපුවාම ද්වේෂයක් හට ගන්නවා. රාගයක් ආවෙ නැත්නම් එහෙම අපේ හිත තුළ ද්වේෂයට හේතුකාරක නැහැ. රාගය උපනිශ්‍රේ කරෙන්න ද්වේෂය හට ගන්නවා. වටිනා දෙයක් මගේ දේ කැඩුවා කියනවා. මගේ දේ බින්දා කියනවා. ඒ මගේ කියන හැඟීම තියෙන එකම ඒකට විරුද්ධ වෙනකොට ද්වේෂය නැගිනවා. මගේ කියන හැඟීම රාගෙන් අහකුණාම ද්වේෂයට දිට්ඨ මුල කැපිලා ගියා. ද්වේෂයට මුල වෙන්නේ රාගය. ඒක එකට එදින්නේ. නමුත් උපනිශ්‍රේ වශයෙන් එදිනවා. නිශ්‍රේ ප්‍රත්‍යය උපනිශ්‍රේ ප්‍රත්‍යය දෙකෙන් ඔබ තෝරා ගන්න ඕනේ. තියෙනවා. ඒකේ තියෙනවා මෙහෙම. ප්‍රීතිතර, සුඛතර, උපේක්ෂාතර කියලා කොටස් තුනක් තියෙනවා. ඒකේ ධර්මයේ හැඟවිලා තියෙන කොටස් තුනක්. දැන් ආර්යය යන්නේ ප්‍රීතිය තුල නෙමෙයි ප්‍රීතිතර තුල. සුඛය තුල නෙමෙයි සුඛතර තුල. උපේක්ෂාව තුළ නෙමෙයි උපේක්ෂා තර තුළ. උපේක්ෂාවයි උපේක්ෂා තරයි තෝරා ගන්න ඕනේ ඔතින්. සැප දුක් වශයෙන් දකින්න දුක්, උල් වශයෙන් දකින්න උපේක්ෂා වේදනා අනිච්ච වශයෙන් දකින්න. සැප වේදනා දුක් වශයෙන්, දුක් වේදනා උල් වශයෙන්, උපේක්ෂා වේදනා අනිච්ච වශයෙන් දැක්කම වේදනා පිළිසඳන ගත්තා වෙනවා. ඒතර වේදනා නිරෝධ කළ හැකියි. වේදනා නිරෝධ නම් තණ්හා නිරෝධය, එහෙනම් උපාදාන නිරෝධය, එහෙනම් භව නිරෝධය, එහෙනම් ජාති නිරෝධයි, එහෙනම් ජරා මරණ ශෝක පරිදි ඔක දුකර දුර නිරෝධයි. නැහිත වේදනාව එකක් හරි උපේක්ෂා වේදනාව තියාගත්තොත් උපේක්ෂා වේදනාව උපේක්ෂා ඒකාකතාවෙන් ගියා චතුර්ථ ධ්‍යාන ලෝකේ හරි උපදිනවා. ඊට බව ගමන ඉවර වෙන්නේ. උපේක්ෂා තර කියන්නේ. ඒක විඳින උපේක්ෂා චෛතසිකේ එතන නැහැ. ඒකාග්‍රතා චෛතසිකේ නැහැ. සුඛ චෛතසිකෙන් තොර සුවයක් තියෙනවා. ඒකට කියනවා සුඛතර. ප්‍රීති චෛතසික ප්‍රීතියෙන් තොර සුඛයක් තියෙනවා. මේ ඒතොර ප්‍රීතියක් තියෙනවා. ඒකට කියනවා ප්‍රීතිතර. නෑ තව එකක් කියනවා මේ ඒකට නිරාමිෂ ප්‍රීතිය. ආමිෂ ප්‍රීතිය කියන එකට චෛතසිකය අවශ්‍යයි. නිරාමිෂ ප්‍රීතිය කියන එකට ඒ චෛතසිකයේ විදින සුඛය නෙමෙයි. චෛතසිකයේ ඉක්මව සුඛය. ඒක නිවන් සුවේ. ඔව් සුඛිතතර කියන්නේ ඒකයි. නිවන් සුවේ සුවපත් වීමයි ලෝක සුවේ සුවපත් වීමයි දෙක. නිවන් සුවේ කියන්නේ ලෝකේ අත්හැරීමෙන් ලැබෙන විමුක්ති සුවේ. ඒකට කියනවා සුඛිත තර. සුඛිත වෙත්තා කිව්ව ලෝක සුවේ. ඒක සුඛ කියන එක චෛතසිකයෙන් යුක්තයි. ඒක විඳින සුවේ. විඳින සුවයක් ලෝක සත්‍යයට පැතුවොත් භවයක්ම පතනවා. අනාතයක්ම පතනවා. ඥාරිය අනාතයක් බව දැනගත්තාම මේ විඳින සුවේ අනාතයි කියලා දැනගත්තාම පංචකාම සුවේ විඳින සුවේ. පංචකාම සුවේ ලෝක සත්‍යයට අදිෂ්ඨානය කරනවා නම් ඉන්න. ඒ බුද්ධිලා එතන නම් ඒක පරමාර්ථය ඒක නා. ඒ බලාපොරොත්තු වෙනම් කරන්නේ. ඒක මුලාවක් අවිද්‍යාසහගත පැතුමක්. අවිද්‍යාව පැතුමක් කොයි වෙලාවකවත් අරගන්නේ නැහැ ආර්යව. ඒකේ යම් උපනිශ්‍රියක් ගන්න පුළුවන් නම් ඒ හේතුවර ඒක ගන්නවා. සීල විසුද්ධිය සඳහා සාසනේ මහණුනේ මොකද සීල විසුද්ධිය සඳහා කියලා කියන්නේ. ඇයි සීල විසුද්ධිය කදේ? ඒ චිත්ත විසුද්ධියට උපනිශ්‍රිය වෙන්න නිසා කියන්නේ. මේ චිත්ත විසුද්ධිය මොකද? ditthi විසුද්ධියට හේතු වෙන්න නිසා කියන්නේ. ditthi විසුද්ධිය මොකද? කාංකා විතර විසුද්ධියට හේතු වෙන්න නිසා කියන්නේ. එහෙමත් උත්තර දෙන්න ක්‍රමයක් තියෙනවා. සංකා විතරණ විසුද්ධිය මොකද? මග්ගා මග්ග ඥාන දසන විසුද්ධියට කියන්නේ. මග්ගා මග්ග ඥාන දසන විසුද්ධියට යන්නේ මොකද? පටිපදා ඥාන දසන විසුද්ධියට කියන්නේ. පටිපදා ඥාන දසන විසුද්ධියට යන්නේ මොකද? ඥාන දසන විසුද්ධියට කියන්නේ. ඥාන දසන විසුද්ධියට යන්නේ මොකද? දුක්ඛ නිරෝධ කරන්න කියන්නේ. ඒත් කියන්නේ වන්ට. ඉතින් ඒ වගේ එකින් එකට යන ක්‍රම තියෙනවා. ඉතින් යමෙක් පින් කරන්නේ මොකද? ආන් එක තරකමෙන් යන්න ඕනේ. අනුපූරව යන්න ඕනේ. ආයුවන් සබල් ප්‍රඥා පහල කරන්න කියන්නේ. ආයුවන් සබල ප්‍රඥාම කරද්ද. දහම අවබෝධ කරන්නේ ඒක නැතුව බැරි හින්දා කියන්නේ. දහම අවබෝධ කරන්නේ මොකද? විමුක්තිය සඳහා කියන්නේ. විමුක්තිය මොකද්ද? සසර දුක කෙලවර සඳහා කියන්නේ. ක්‍රමයක් තියෙනවා. අන්න ඒ ක්‍රමයට පින් කළොත් ඒවර කියනවා ආර්යයන්ට ගැලවෙන අර සුමනා සූත්‍රය හැම කිව්ව සුමනාවනි දන් දී යුතුමේ පින් කළ යුතුමේ දෙවියුවන්ටත් මිනිසුන්ටත් ශ්‍රමණ වූවන්ටත් ශ්‍රමණ නිවන් අවබෝධ කරන තුරු පින උපකාර වේ. සුමනාවනි දන් දී යුතුමේ පින් කළ යුතුමේ. කියන්නේ ඒකට. ඒක නිවන්ට උපකාර වෙනවා. ලෝකේ සුව හොයන්න උපකාර වෙනවා ලෝක සුවේට. ඒක අනාත වෙනවා. ඒක අවිද්‍යාව නිගමනය. අරක කුසල මූල නිගමනය. අලෝබදේ සමෝහ නිගමනය. අලෝබදේ අධේ සමෝහයෙන් ගිහිල්ලා ලෝභක්ෂේර දේසක්ෂේර මොහක්ෂේරපත් වෙනවා. ඒක නිවන් මල්. යා පින් හොඳද නරක දැහුවොත්. එහෙම අපි නිගමනය කරන්න බෑ. යම් පිනක් නිවන්ට උපනිශ්‍රේ වෙනවනම් ඒක හොඳයි. පින හොඳින් ද නෙමෙයි. වලේ වැල්ලා ඉන්න මිනිහට ලිඳේ වැල්ලා ඉන්න මිනිහට කුණු ගෑවිලා තියෙන කඹේ ආධාර වෙනවනම් එයාට ඒ කඹේ හොඳයි. මොකද වලෙන් ගොඩ එන්නේ. නැන අර බඩ වලින් නැන ලිඳෙන් ගොඩට එන්නේ. ඒක හොඳින්ද ඒක ලෑගලා ඉන්න නෙමෙයි. අන්න ඒ වගේ පිනත් හොඳයි. මොකටද? නිවන් අවබෝධ කරන්න ආධාර කරගන්න. ඔය ක්‍රමෙට දකින්න ඕනේ. මෙදී ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වැඩීමට ප්‍රවිෂ්ඨ විය යුතු ආකාරය පහදා දෙන්නේ. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වැඩීමට ඉස්සෙල්ලාම දැනගන්න යදානිච්ඡන් තන් දුක්ඛන් යන් දුක්ඛන් තදානත්තා කියන මෙන්න මේ දහම. අනිච්ච දුක්ඛ අනත්ත තේරුම් ගන්න ඕනේ. ඔතෙන්ට තේරුම් ගන්න තාකල් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වැඩීමට මූල ධර්මයේ නැහැ. සම්මා දිට්ඨි කියන මූල ධර්මයේ පහල කරන්න හේතු නැහැ. දුක්ඛේ ඥානං දුක සමුදය ඥානං දුක නිරෝධේ ඥානං දුක නිරෝධ ගාමිනී පටිපදා ඥානං අයං උච්චති වික්ඛවේ සම්මා දිට්ඨිය කියපු. මෙන්න මේ සම්මා දිට්ඨියට එන්න ඕනේ. මේකට එන්න පූර්වභාග සම්මා දිට්ඨිය පළමුව පහළ වෙන්න ඕනේ. මාර්ග සම්මා දිට්ඨිය තමයි දුක්ඛේ ඥානං දුක සමුදය ඥානං දුක නිරෝධේ ඥානං දුක නිරෝධ ගාමිනී පටිපදා ඥානං අයං උච්චති වික්ඛවේ සම්මා දිට්ඨිය කිව්වේ ඒකට. ඕකට එන්න ඉස්සෙල්ලා කම්මස්සගත සම්මා දිට්ඨිය සහ ධ්‍යාන සම්මා දිට්ඨිය තියෙන්න ඕනේ. ඉසෙල්ලම කම්මසගත සම්මාදිටියේවත් කර්මඵල අදහන தත්ත්වේ තියෙන්න ඕනේ. විශ්වාසයෙන් ඉසෙල පටන් ගන්න. යම් කිසි කෙනෙක් පාපයක් කරපුවාම මතුපදීනවාද කියන එක නෙමෙයි එතන ගන්න. හොඳක් කළොත් හොඳක් වෙනවා නරකක් කළොත් නරකක් වෙනවා කියන එක තෝරා ගන්න ඕනේ ඉසෙල්ලම. හොඳකට හොඳ ප්‍රතිඵල නරකට නරක ප්‍රතිඵල. මේකේ ක්‍රම දෙකක් තියෙනවා. හොඳක් කළොත් හොඳක් වෙනවා නරකක් කළොත් නරකක් වෙනවා කියන වචනේ නිකන් ලෞකික වශයෙන් ගත්තොත් බුදුරන් වහන්සේම දේශනා කරනවා මේ කතාව වැරදි නේ. උදාහරණයක් වශයෙන් බුදුරන් වහන්සේ දේශනා කරනවා යම්කිසි ඇමති මේ සේනාපතියෙක් යම් රටකින් යම් රජුරුවන්ගෙන් අනපනත් ලබාගෙන යම්කිසි රාජ්‍යයක් තමන්ගේ වශයෙන් ගන්න මෙහෙයවන සේනාව. ඒ සේනාධිපතියා ගිහිලා අර පිරිස මරලා රට විනාශ කරලා මහා විනාශයක් කරලා රට අත්පත් කරලා දෙනවා රජුරුවන්ට. රජුරුව මොකද කරන්නේ? උට ලොකු දානාන්තර දීලා සැප සම්පත් දීලා උසස් සත්වයට පත් කරනවා. දැන් නරකක් කරලා හොඳක් වෙලා තියෙනවනේ. කලේ නරකක්. ප්‍රතිඵල වශයෙන් එයා හොඳකුත් ලබලා තියෙනවා. හොඳක් කළාම හොඳක් වෙනවා නරකක් කළාම නරකක් වෙනවා කියලා උඩින් මත්තෙන් තේරුම් ගන්න ගියොත් ඔය ප්‍රශ්නේ අහු වෙනවා. නමුත් මේක ගැඹුරු පැත්තක් තියෙනවා. ඔහුට ඒවලේ හොඳක් පිරුණාට ඔහු කරගත් අපරාධයට ඔහු වඳිගමඬ වෙච්ච දාට අර කරන කලට පව මීරිය මීසේ විඳින කලට දුක් දැඩි වෙයි ගිනිසේ කිව්වෙතෙන්ට වැටෙනවා. ප්‍රාණඝාත කළා හටක් අරගෙන වුණ අවුරුදු කීයක් ජීවත් වෙනවද? එයා රජුරුවන්ගේ අවිද්‍යාසහගත නිගමනයේ ඇති පුද්ගලයන් අතර අසත්පුරුෂයන් අතර තැනක් අරගෙන ඒ ජීවිතය ගත කරලා ඒ ජීවිතයේ අවසානයේදී හු අතරමං වෙච්ච වෙලාවට විපාකේ එන වෙලාවට දුක් විපාකේ කරු කර්මයේ විපාකේ එන වෙලාවට රජුරුවන්ට පුළුවන් කමක් නැහැ හු අපායෙන් ගොඩ ගන්න. ඔහු තිරසෙනෙක් කියලා උපදින්න තියෙනවා. අපාගත වෙන්න තියෙනවා. ප්‍රේතීක හෝ වෙන්න තියෙනවා. යක්ෂීක හෝ වෙන්න තියෙනවා. ඒකෙන් ගොඩ ගන්න රජුරුවන්ට බෑ. තමගේ අම්මා තාත්තලා බෑ. සහෝදර සහෝදරියන් බෑ. තමගේ පිරිසලත් බෑ. ඒක තමන් ඒකට යන්න ඕන. අනේ ඊතර කර්මයේ විපාකේ එකක්. කර්ම වල ප්‍රතිකර්ම තව විදිය. අසත්පුරුෂ ලෝකේ නරක කර්ම වලට හොඳ ප්‍රතිචාර තියෙනවා. හොඳ කර්ම වලට නරක ප්‍රතිචාර තියෙනවා. දැන් අසත්පුරුෂ ලෝකේ බුදුරජාණන් වහන්සේ ඉහෙළම හොඳ කර්මයක් කරන්න බැස්සා. බැලලා ලෝකයාට මේ මුළු දහම දේශනා කළා. හැබැයි ලෝකයාගෙන් හම්බුන ප්‍රතිචාර අන්තිම නරකයයි. අහං නාගෝව සංගාමේ චාපාතෝ පතිතාසරං අතිවාක්‍යං තිතික්කීසං දුස්සීලෝහි බහුජ්ජනෝ. මේ දුස්සීල බොහෝ ජනයාගේ ලැබෙන්නා වූ නොයේ වචන නැමැති ඊපහරවල් මේ දහම් සංග්‍රාමීට බහැලා යන වට ලැබෙනවා. හරියට සංග්‍රාමීට ගිය ඇතෙකුට හැම පැත්තෙම ඉන්න ඊපහරවල් කාගෙන ඉදිරියට යනවා වගේ මමත් ඒ ඔක්කොම සැරපහරවල් කාගෙන ඊපහරවල් කාගෙන ඉදිරියට යනවා. නෑ හොඳක් හම්බ වුණේ නෑ. හොඳ හම්බුනේ බොහොම ටික දෙනෙක්ගේ. අසත්පුරුෂ ලෝකයාකින් හම්බුනේ වැඩි හරියක් වචන නැමැති ඊපහරවල් ඇනුම් බැනුම් නින්දා පහතු ඕන් එනවා මායාකාරී මිනිහෙක් දෙොට්ට බසවන්න එපා. ඔය කාලකන්ණි ආපුහම අපේ ඉන්න පිරිස අරගෙන යනවා. මායාකාරීකෝ ඉන්නේ. පවුල් අනාථ කරන එකෙක් ඉන්නේ කියලා ඒගොල්ලෝ කෑ ගහනවා. යෝගීන් කෑ ගහනවා. ඔය මහා උච්ඡේදවාදී ආත්මය විනාශ කරන්න වෙන්නේ. එයාට අහු වෙන්න එපා. ආත්මය විනාශ වෙනවා. ඒගොල්ලෝ එහෙම කෑ ගහනවා. ඉතින් ඒ වගේ ලෞකික ලෝකයේ බැහැගත්තු පුද්ගලයා අවිද්‍යාවෙන් ඉඳගෙන ওই තීරණ ගත්තා. හරිනේ බුදුරණන් වහන්සේට අපවාද කළා. බුදුරණන් වහන්සේ සියල්ල පිළිගත්තේ නැහැ. නිවනට මිනිසු බයයි. ජීවත් වෙන්න කැමති. කොහේ හරි සැපසේ ඉඳ දීවත් ඒක තමයි මුක්තිය හැටි සැලකුවේ. සැපසේ ඉඳ තැනක් නැහැ කියනකට කැමති නැහැ. ඒක ලෝකයාගේ හැටි. අද වෙනවා කිව්වොත් අත්හැරීමේ සැනසීම තියෙන කිව්වොත් කවුරු පිළිගන්නේ කී දෙනා එක්කන. අපි ගන්න එහෙම එකක් නෙමෙයි. අපිට දීපොළ ඊට කරන් හරි හම්බ කරගෙන යාන වාහන අරන් සුඛෝභෝගී ජීවිත අවසමියන් එක්කලා වශයෙන් ජීවත් වෙලා ඉන්න මෙන්න මෙහෙම සුව ජීවිතයක් ගත කරන ක්‍රමයක් නැහැ. ඒකයි විමුක්තිය හැටියට මේ සාමාන්‍ය ලෝකයා සලකන්නේ. ඒකයි මාර්ග හොයන්නේ. ඕවා වැඩක් නැහැ කිව්වොත් එහෙම ඔකට තරහයි. ඒ කාලයක් ඉස්සෙල්ලා මං හැමදාම වහතේ එයාගේ භාර්යාව අතේ අර වයින්නා දරුවෝ අතේ අර වයින්නා කියලා ඉතින් යන්න කියනවා කියලා ඉතින් මට කිව්වා එහෙම එකක් වෙලා තියෙනවා. මම ඉතින් මට එහෙම එකක් කිව්වනේ එහෙම ලපි වෙනවා කියලා මං හැරෙම ඉක්මනට යනවා. කොච්චර හොඳ එහෙම කියනවා. හරි ලේසි නේ මහා වැඩිදර යන්න හරි ලේසි. වයසත් හොඳයි. ඉතින් වැඩි දෙන්න. කොච්චර වාසනාවක් ලබා දෙනවා කොච්චර හොඳ කියලා මම කිව්වා. ඉතින් ඒ හද නැතුව ගිහිල්ලා මම ගිය වෙන එකට මට කිව්වේ වෙන එකක් කියලා මලත් දොස් කිව්වා. දොස් කියලා පිස්සා වුණා. ඉස්සෙල්ලා හඳාන ආයතරයක් ආවා. ඒ තමයි අර ඉන්නේ උපවාස මාත්තේ. ඉස්සෙල්ලාම හම් වෙච්ච දවසේ. දැන් අවුරුදු 15කට ඉතින් ඉස්සෙල්ලා. තව වෙනකන්වත් ඒ දෘෂ්ටි නිදා හටගත්ත විපාක තවත් තියෙනවා. අදත් ගන්නකොටත් බණ කියනකොට බුද්ධි. භාවනා කරනකොට බුද්ධි. හරි යනකම තියෙනවා නිවන් දකින්න. ඒ වුණාට බෑ. ඉතින් ඉතින්ලාම යදනිච්ඡන් තන් දුක්ඛම් යමක් කැමැතිසේ නැද්ද ඒක දුකයි. මොකද යථාර්ථයෙන්ම ගන්න ඕනේ ඒකයි. යමක් ඉතිරි නැද්ද ඒක දුකයි කියලා ගත්තහම අපිට යථා ධර්මයේ ඉන්නේ නැහැ. යමක් කැමැතිසේ නැද්ද ඒක දුකයි. කැමැතිසේ තියෙනා නම් දුක නැහැ. කැමැතිසේ නැති නිසාමයි මේ දුක තියෙන්නේ. එයා කැමැතිසේ තියෙන දෙයක් ලෝකේ හොයන්න නැහැ. කොච්චර හොඳයි කියන ඒවා කැමැතිසේ නැහැ. නරකයි කියන ඒවා එනවට කැමැති නැහැ නමුත් එනවා. හොඳයි කියන ඒවා ගෙවෙනවට කැමැති නැහැ නමුත් ගෙවෙනවා. අන් දෙකම කැමති නැහැ දුක සැප දෙකෙම හැටි එකයි. කැමති නැති දුක එනවා කැමති සැප යනවා. ලෝකේ හැටි ඔච්චරයි. දැන් මුළු ලෝකෙම හැදලා තියෙන ඔය තුන. දැන් ලෝකේ දුකයි කියලා දකින්නේ ඔතනින්. අය යමක් කැමති නැද්ද ඒක දුකයි. යමක් කැමති නැත්නම් දුක නම් ඒව අනාතයි. ඒක අනාත වැඩ පිළිලක් මිසක් හැනසිල්ලක් ඒක නෙවෙයි. ඔන්න ලෝක හැටි දැනගත්තා නම් එදාට අනාත ලෝකේ ඉන්න මම ගන්න තීරණය මොකද්ද? ලෝකේ අනාතයි කියලා දැක්කා. එහෙනම් මොකද්ද නාත? ලෝකේ තුල අනාත මිසක් නාතයක් නැත්නම්. ලෝකේ අත්‍යරී නොඇලි මිදියාම හැරෙන්න වෙන නාතයක් නැහැ. නියම තීරණයට ආව. දහම් තීරණේ සත්‍ය තීරණේ. ඔන්න ඔය තීරණේ ඉහිලා ඉන්න ඕනේ. ඔය තීරණේ පිළිහිඩපගෙන උඩ තමයි බුදුදහම තුලින් ඒකේ මාර්ගය මොකද්ද කියන ප්‍රශ්නේ මතුවෙන්නේ. දැන් මට ඕනේ අනාථී මිදිලා නාථත්වයේ හේවත් අත්තරීමට වැල්මට මිදීමටපත් වෙන ක්‍රමයේ මොකද්ද? මෙන්න මේක මට ඕනේ කියලා බුදුරණන් වහන්සේ හමු වෙන්නේ. අන් ඊට පස්සේ තමයි ඒක අහන්නේ. ඊට පස්සේ බුදුරණන් වහන්සේ නේද ඒකේ මාර්ගය වෙන්නේ කියලා ආර්යෂ්ටායක මාර්ගය දේශනා කරනවා. අන් ආර්යෂ්ටායක මාර්ගය තමයි මාර්ගය වැඩිවීමට ඊට පස්සේ අපිට අවශ්‍ය වෙන්නේ. මේ ඔයෙන්ට ආපු නැති කෙනාට බුදුදහම තුලින් විමුක්තියට ආධාර නැහැ. අරගෙන විමුක්තිය ලබන්න ඒකායන මාර්ගයට වැටෙන්න බෑ. රාගක්ෂේත, දේසක්ෂේත, මොහක්ෂේත එන මාර්ගයට වැටෙන්න බෑ. එහෙම අය තියෙනවා මුලදී. නමුත් කවදා හරි කවදා එයා එන්න ඕනේ ඔය කිව්ව තැනට. දැන් ලෝකේ අනාථා කියලා දකින්න ඕනේ, නිවන නාථා කියලා දකින්න ඕනේ. ඒ දැකගත් දවසට සැහැරීම හැර, නොයල් මහැර, මිදීම හැර තව සැනසීමක් නැහැ කියන තීරණයට හිත ගිහින්. අන්න ඒතොරයා නිවන දැක්කා. රාගක්ෂේත, දේසක්ෂේත, මොහක්ෂේත කිරීම මිසක් වෙන එකකින් බෑ කියලා ඒකේ ධර්ම මාර්ගය අහගන්නා බුදුරණන් වහන්සේගේ දේශනාව. ඒක තමයි වෙන්නේ ආර්යත්වයකම. එහෙනම් සීල සමාධි ප්‍රඥා කිවි තුරකයි. මේ සීල සමාධි ප්‍රඥාවට අමුතු මාර්ගයක් නැහැ. ওই ටික තේරුම් අරගෙන ওই ධහම තුල යනකොට. එයා දන්නවා ගිනි අරගත්තේ රාග දේශමෝ. නෑ ලෝකේ. ලෝකේ ඇසුරු කළොත් ගිනි. සිසිල් වෙන්න නම් සීල වෙන්න නම් සිහිල වෙන්න ඕනේ. සීලය කියන්නේ සිසිල් වෙනවා. ගින්නකින් දැවි දැවි ඉන්න අපිට ගින්න දිරු වෙලා ගියහම නිවි ගියහම ලැබෙන සිසිලා. අන්න ඒක තමයි ආර්ය විනී සීල කියන්නේ. පද නෙමෙයි. පදවත රාගගිනි දේශගිනි මෝහගිනි නිවෙන තරමට සීතලයි සිසිලයි. අන්න ඒ තමයි සීල වෙන්නේ. ඒතර ආර්ය සමයේට ඇදිලා හිටිනවා. ආර්ය සමයේට ඇදිලා හිටපුවාම සමයේට ඇදිලා හිටපුවා කියන සමාධි. ආර්ය සමයේට ඇදිලා හිටපුවා කියන ආර්ය සමාධි. දැන් මෙතන සීල කියන්නේ අත්තරීමෙන් නොයල්මේ මිදීමෙන් ලබන සිසිලක් ලැබුවා නම් අනිච්ච දුක අනත් වශයෙන් දැකලා. ඒවා ආර්ය සීල. ඒ ආර්යයන්ගේ සමයක් ඇද්ද නිවිගිය සංසිඳීගිය සමයක් ඇද්ද? ඒ සමයට ඇදී හිටුවම ආර්ය සමාධි. ආර්යයන් දැකිය යුතු චතුරාර්ය සත්‍ය ප්‍රකාරයෙන් දකිනකොට ආර්ය ප්‍රඥා. සීල සමාධි ප්‍රඥා කියන එක විග්‍රහ කරලා ගන්න. ආර්ය සීල, ආර්ය සමාධි, ආර්ය ප්‍රඥා කියලා. එතකොටයි ඒක නියම අර්ථය දෙන්නේ. තබස්සර මිදම් භික්ඛවේ චිත්තං සංකෝ ආගන්තුකේහි උපකිලේසේන උපකිලිට්ඨා. පබස්සර මිදම් භික්ඛවේ චිත්තං. පබස්සර කියලා කියන්නේ නැවත භවයේ සරණ බලාපොරොත්තුවක් නැත්නම් පබ අස්සර කියනවා. පබ කියන වචනේ පෙන්වන්නේ නැවත නැවතත් භවයට වැටෙනවා කියන එකයි. සර කියන්නේ සරනවා. අස්සර කියන්නේ සරන්නේ. නැවත නැවතත් භවෙහි සරණ බලාපොරොත්තුවක් නැති මානසිකත්වයක් ඇතනම් ඒකයි නියම පබස්සර බව. එද චිත්ත කියන ස්වභාවයේ ස්වභාවය යන්නේ එච්චරයි. එතකොට ආරම්මන විජානන ලක්ෂණං චිත්තං තව විදියකින් පෙන්නනවා. චිත්ත. පබස්සර මිදම්බික්ක වේ චිත්තං තව විදියකින් පෙන්නනවා. ආරම්ම විවිධාකාර ආරම්මණයන් දැනගන ලක්ෂණයක් තියෙනවා මනසේ. ඒ මට්ටමේ විතරක් නැවතුනොත් එහිහට යන්නේ නැතුයි. අන්න නැවත භවයේ සරණ බලාපොරොත්තුවක් නැති මානසිකත්වයේ හැටි. ඒකට කියනවා පබස්සර චිත්තය. එතන මේ චිත්තයේ ආගන්තුක උපකලේස් කියන්නේ. එතන පටන්ගෙන. මනෝ කියන தත්ත්වයට වැටෙනවා. ඒ කියන්නේ චිත්තයේ මයින්ඩ් පටන් ගන්නවා. අරක මොකද්ද මේක මොකද්ද කවුද කොහෙද යන්නේ මොනවද මේ? ඔය ප්‍රශ්නාර්ථය දාගෙන ලෝකේ වයින්නවා. ඔය මයින් මට්ටමට ආපු ගමන් කියන චිත්ත මනෝ බවට කහට ගන්නුණා. දැන් චිත්තයේ වැඩ ගන්නවා. පැවැත්ම තුල. අරක මොකද්ද මේක මොකද්ද කවුද කොහෙද යන්නේ? ඕවා පරීක්ෂා කරන්න ගියොත් එයා ජීවත් වෙන්න ඕනේ. ඒ තුල හැරිසරන්න ඕනේ. නැ නැ ඒවා හොයන්න බෑ. එනං යා පවතින්න ඕනේ. එනං චිත්ත විදින් හිටියනම් නොපවතින තැන හිටියනම් නොපවතින පැත්තේ ඉන්න විදිහක් නැහැ. ඔය හේතු නිසා පවතින පැත්තට එනවා. ඉතින් අවිද්‍යාව දුරු කරගන්න තාක්කල් මනෝ වලින් බේරෙන්න බෑ චිත්ත වලට. චිත්ත මනෝභාවයටපත් වෙනවා. ආගන්තුක කෙලෙසයා. ඒ ආගන්තුක උපක්ලේශ වලින් යලි යලි කිලිටි වෙනවා. මනගන තත්ත්වයට ආපුහම මනගත ඒව තුල. හිතා හිත දෙකක් වෙනවා. එනං ආස්වාද දිනේවා තියෙනවා, ආස්වාද නොදිනේවා තියෙනවා. එතකොට ආස්වාද දිනේවා මැනගෙන ඒව ඇලෙනවා. ඒවා සමග එක් වෙනවා. අන්න තව ටිකක් අහර ගෙනලා මාන සංකීර්ණ තැනට ආවා. චිත්තවල මනෝ වුණා, මාන සං වුණා. ඊට පස්සේ ඇලිච්ච දේවල් සමග එක් වෙලා ඉඳ බලනවා. හාද වෙනවා. අන්න හදයන් කියන තත්ත්වෙට කිල්ට වුණා. චිත්ත මනෝ මාන සං හදයන්. ඒකම පනපවා ගන්නවා. ඒක බලවත් කර ගන්නවා. පණ්ඩරං කියන තත්ත්වෙට හිත දූෂ්‍ය වුණා. දැන් අලුතෙන් එකක් හිත දූෂ්‍ය වුණාට පස්සේ නැති දෙයක් ඇතිසේ මැනගන්න මම මගේ කියන දේක් හදාගත්තා. මම කියන එකක් පවතින නැති දේවල් වලට මම කිව්වා. මගේ කියන එකක් පවතින නැති ලෝකෙට මගේ කිව්වා. දැන් මොකද උනේ? අන්න මැනගත් එකට මන ආයතන කරගත්තා. දැන් අර හදාගත්ත මන අර මුලාවට ආයතන කරගෙන. මනෝ මන ආයතනම් වුණා. මනෝ මන ආයතනම් කියන දූෂ්‍යතාවයටපත් වුණා. ඒකම අග්‍ර කරගත්තා. මනින්ද්‍රියන් වුණා. එතකොට මොකද වෙන්නේ? දැන් ඥානයක් නැහැ. ඥානියන් කියලා ගයින්නේ ඥානියන් තොර දේවල්. විඥාන කියන දෙන්නපත් වුණා. අන්න ඒවා ස්කන්ධයක් වශයෙන් අතීත අනාගත වර්තමාන තුනේම රඳවගත්තාම විඥාන ස්කන්ධයත් එක වැදුණා. අන්න විඥාන ස්කන්ධය හැදුණේ ආගන්තුක උපක්ලේශයන්ගෙන් කිල්ටි ගැනීමෙන්. ඔහොම තමයි හිත කහට ගැනෙන ආකාරය. මේ ආගන්තුක උපකේස වලින් කිල්ටි වුණා කියන්නේ විඥාන ස්කන්ධය හා සම්බන්ධ වෙලා ඉන්නකම් පංචස්කන්ධයේ සම්බන්ධය. මොකද විඥාන ස්කන්ධයට සම්බන්ධ වෙනවා නම් රූපස්කන්ධයක් ඕනේ, වේදනා ස්කන්ධයක් ඕනේ, සංඥා ස්කන්ධයක් ඕනේ, සංකාර ස්කන්ධයක් ඕනේ, නැත්නම් විඥානයට සම්බන්ධ වෙන විදියක් නෙවෙයි. එහෙනම් පංචස්කන්ධයත් එක්ක සම්බන්ධයක් වුණාම දුක්ඛස්කන්ධයට සම්බන්ධ වෙලා. දුකින් මිදීමක් නෙවෙයි. අන්න කියාට ගන්න පස්සේ වෙලා තියෙන්නේ. ඉතින් ඒ නිසාම අපිට අතීතයත් මතක් කර කර සන්තෝෂ වෙනවා. අතීතය මතක් කර කර ඒ අනුව අනාගතය ගොඩනගනවා. වර්තමානයේ ක්‍රියාත්මක වෙනවා. ක්‍රියාත්මක වෙමින් ස්කන්ධය තුල ජීවත් වෙනවා. දැන් රූපස්කන්ධය අල්ලගෙන වේදනා ස්කන්ධයට බැඳිලා සංඥා ස්කන්ධයට ඇඳිලා සංකාර ස්කන්ධය ගොඩනගමින් විඥාන ස්කන්ධය තුල පවත් වෙනවා. මෙතන තියෙන ඥාන කීපයක් ගැන පෙන්නපු තව විස්තරයක් තියෙනවා. දිත්තේ ඥාන එකක්. මේ දිත්තේ ඥානං කියන්නේ ඉස්සෙල්ලාම දහම තුලින් මේ අහලා දහම් දකින්න එක. දහම හැටියට දකිනවා. සුත කියලා කියන්නේ අහනවා කියන එක නෙමෙයි. ඒක දැනුවත් වෙනවා කියන එකයි. ඇසූ දහම් කෙරෙහි යලි යලි සිහි කිරීමෙන් දැනුවත් වෙනවා. දැන් දිත්තේ ඥාන චතුරාර්ය සත්‍ය කියන්නේ මේකයි කියලා බණ අහලා තේරුම් ගන්නවට කියනවා. දහම් දැක්කා. මේක දුකයි කියන්නේ මේකයි. ඒක මට තේරුම් ගන්න පුළුවන්. දුකට හේතුවයි කියන එකත් මට තේරුම් ගත්ත හැකියි. දුක්ඛ නිරෝධයත් මේකයි කියලා වටහා ගත්ත හැකියි. දුක්ඛ නිරෝධ මාර්ගය කියලා මට මේක සැක නැහැ. අනේ දිට්ඨේ ඥානං වුණා. හැබැයි දැනගත්තට තව අනුගමනය කෙලේ නැහැ. තව අසුරු කරගෙන ඒතොර රූප රාග රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන පංච කාමයන් අසුරු කරගෙන ඉන්නේ මේ. ඉන්න ඇද්දි මේක දැක්කයි ඉස්සෙල්ලම. දැක්ක දේ පිළිබඳව යලි යලි දකින්නකොට ඒ පිළිබඳ දැනුවත් බවට පත් වෙනවා. අ දැනුවත් බවට පත් වෙනකොට ඉස්සෙල්ලට වඩා දැනීමේ යුත්ත වෙනවා. දැකපුදී තව ඉක්මවා ඊට වඩා හරවත්ත දකින්නවා. ආයතන දකින්න සුතේ ඥාන. ඊට පස්සේ එයා කල්පනා කරනවා. අත්දැකීම ලැබෙනවා මිදි මිදි. යම් රූපකාමයක් ඇද්ද කොටසෙන් හරි මිදෙනවා. සද්දකාම ගන්ධකාම ආදී කොටසෙන් හරි මිදෙනවා. මිදෙන්න යා මිදුණා කියලා දැනගන්නවා. සෝතාපන්න ඵලයෙන් සතර අපා දුකේ මිදෙන මට්ටමට සම මිදිලා කියලා දැනගන්නවා. කාමලෝකේ දැඩි කාමයන්ගේ මිදුණා කියලා සකෘදාගාමි ඵලයේ දැනගන්නවා. අනාගාමි වෙනකොට කාමයන්ගේ මිදුණා කියලා දැනගන්නවා. අරිහත්ත්වයටපත් වෙනකොට තුන් භවයේ මිදුණා කියලා දැනගන්නවා. අනේ මිදුණු භව දැනගන්න ඥානෙට කියනවා මුතේ ඥාන. පත්‍යවේක්ඛී ඥාන කියන්නේ ඒක පත්‍යවේසා කරලා දැනගන්න. ඉස්සෙල්ලා මිදෙනවා මිදුණු භව පත්‍යවේසා කරනකොට දැනෙනවා. මං අහවල විදිහට අහවල මාර්ගය අනුගමනය කරලා අහල්දී අවබෝධය ලබාගෙන මේ කෙලෙස් වලින් මේ ආකාරයේ මිදීමේ සැනසීමටපත් උනා. මට මෙච්චර තමයි මිදෙන්න නැතු මිදෙන්න තියෙනවා. මේ අධි ප්‍රත්‍යවේක්ෂා ඥානෙ. අර පත්‍යවේක්ෂී ඥානන් කිව්වේ ඒකයි. ඒකාංශිකා දේශනා පඤ්ඤාත්තේ ඥාන. දැන් තමන් ගියේ මාර්ගයේ තමන්ට ප්‍රත්‍යක්ෂයි. මම මේ බඳු මාර්ගයකින් මේ බඳු විදිහටයි අත්හැරලා ගියේ. ඒවා එක එක විදිහෙන් දකිනවා. තමන් දැක්කාන්සේ තමන් ලෝකයට ප්‍රකාශ කරලා දේශනා කරනවා. ඒක එක නෑ දැකපු හැටි. සමහර කෙනෙක් මේ ලෝකේ ගිනි වාගේ දකිනවා. ලෝකේ මඩ ගොහරුවක් වාගේ දකිනවා. ලෝකේ අසූචි වලක් වාගේ දකිනවා. එක එක නා එක එක විදිහට දකිනවා මේ දැකපු ආකාරයෙන්. Taman දැකපු ආකාරයෙන් තමයි ශ්‍රාවකය විග්‍රහ කරන්නේ. ලෝතර බුදුරණන් වහන්සේ ඒ පුත්‍රයාට ගෝචර වෙන ක්‍රමයේ බලලා ඒ ක්‍රමී විග්‍රහ කරනවා සියල්ල සියල්ල දත් නිසා. සියලු ඥානීය පූර්ණ නිසා. ශ්‍රාවකින්ට අධ්‍යක්ීම් තියෙන තමන් ගිය මඟ ගැන. බුදුරන් වහන්සේට අධ්‍යක්ීම් තියෙනවා සියල්ල ගැන. දැන් ඒ බුද්ධයා ඉන්නේ කොතනද? ඒ බුද්ධයාට මේ රාගයේ කුමක්සේ වැටහුණුද? මේකෙන් මිදෙනවාද? ඒක දකින්න. ඔහු ඇසුරු කරපු දේ තුලින් තමයි උපමා ගන්න. දැන් ගිනි දෙවියන් ගින්දර පුදලා. ගිනි පුදමින් හිටපු අර ආලා මේ ඉස්සලා ඉර උරුල් කාසප නදී කාසප ගය කාසප කියන අය ගින් දෙවියන් පුදමින් හිටපුවායි. ඒගොල්ලෝ දකිනවා ගින්නට දාන දේවල් අලු වෙන හැටි දරාලු වෙලා යන හැටි නිතර දැකලා හුරු පුරුදු අය. ඉතින් ගිනි අරගත්තාම වෙන්නේ මොකද කියලා ගින්දරේ ස්වභාවය හොඳට දැකලා හුරු අය. ඉතින් ඒ අයට දේශනා කළා මාන්නේ සියල්ල ගිනි ගත්තේ ගිනි මුල් කරගෙන. ඇස ගිනි ගත්තේ, රූපේ ගිනි ගත්තේ, චක්කු විඥානීය ගිනි ගත්තේ, චක්කු සම්පස්සේ ගිනි ගත්තේ, චක්කු සම්පස්සජා වේදනා ගිනි ගත්තේ, මේ ආදි වශයෙන් විග්‍රහ කරලා. කුමකින් ගිනි ගත්තේද? රාග ගින්නෙන් ගිනි ගත්තේ, ද්වේෂ ගින්නෙන් ගිනි ගත්තේ, මෝහ ගින්නෙන් ගිනි ගත්තේ, ජාති ගින්නෙන්, ජරා ගින්නෙන්, ඔයගෙම මරණ ගින්නෙන්, ශෝක ගින්නෙන්, පරිදේව ගින්නෙන්, දුක් ගින්නෙන්, දෝමනස්ස ගින්නෙන්, උපායාස ගින්නෙන් ගිනි ගත්තේ. මෙසේ 11 ගින්නකින් ගිනි ගත්තේ කියලා මෙහි විග්‍රහ කරගෙන ගියා. ඉතින් ගිනි උපමා කරගෙන දැක්කහම අන්න එයාගේ මාර්ගය වුණා. දැන් ඒ අය මොකද කරන්නේ? ලෝකයට බණ කියන්නේ මේ ඔකම එකම ගින්නක් නේ. මේ ඔකම දැවෙනවානේ. ඒ ජාති. ඒ මඩේ ඉරිලා ඉන්නේ ගොවියෙකුට. ජරා මඩ දිය කුඩල්ලෝ ඉන්න එරෙන මඩ මඩ වගුරු ඕව හොඳට අධ්‍යක්ීම් තියෙනවා. එයාට එන කාමයේ මඩ වගුරක් වාගේ. ගියහම එරෙනවා. හරියට මඩ ගෑවෙනවා වාගේ කාමයේ තැවරෙනවා. ජරාවටපත් වෙනවා. හිත දූෂ්‍ය වෙනවා. කාම මඩ. මඩට උපමා කරලා එයාට දේශනා කරනවා. ඒ මඩ ඇසුරු කරපු අයට ඒ ආකාරයෙන් ආදීනව දකිනවා. මේ වගේ එක එක විදිහට. එයා ඇසුරු කරපු ආකාරයෙන් දෙකින් තමයි ඒ උපමා කරන්නේ. අන්න ඒකට කියනවා ප්‍රදේශ ඥානි. ඒකාංශික දේශනා කිව්වේ ඒකයි. රාගක්ෂේ වී ආලෝක වෙත්වා, දේශක්ෂේ වී ආලෝක වෙත්වා, මෝහක්ෂේ වී ආලෝක වෙත්වා, බුද්ධානුභාවයෙන් ආලෝක වෙත්වා, ධම්මානුභාවයෙන් ආලෝක වෙත්වා, සංඝානුභාවයෙන් ආලෝක වෙත්වා. ඒ චරිතානුකූල කර්මක්ෂාන ගන්නකොට ගන්න පුළුවන් ඒවා. ඉතින් මොකද්ද මේ ගහන්නේ? මේ සඳහන් ආලෝක සංඥා කර්මස්ථානයේ වඩන ආකාරය පහදා දෙන්නේ. දැන් මේ රාගක්ෂේ වී ආලෝක වෙත්වා. දැන් අපි ඉන්නේ ලෝකේ. රාගයේ ක්ෂය කරන තාකල් අපි ඉන්නේ ලෝක වෙලා. ලෝක වෙලා ඉන්න කටියට ආලෝක වුණහම ලෝකයෙන් ඈතර වුණා. ලෝකයේ තියෙන සම්බන්ධයෙන් ඉවත් වුණාම ආලෝක වෙනවා. ආලෝක වෙච්ච ගති ලක්ෂණේ තමයි ආලෝක ගති ලක්ෂණේ කියන්නේ. සූපත්. ආලෝක ගති ලක්ෂණයක් ආපුහම, ආලෝක හැඟීම ආපුහම, නැහැ ලෝකේ අතරණ හැඟීම ආපුහම, එයා ලෝකෙන් නිදහස්. රාගයෙන් නිදහස් වෙනකොට ලෝකයෙන් නිදහස්. ද්වේෂයෙන් නිදහස් වුණාම ලෝකයෙන් නිදහස්. මෝහයෙන් නිදහස් වුණාම ලෝකයෙන් නිදහස්. ආලෝක ගති ලක්ෂණේ ලක්ෂණේ තමයි, විද්‍යාමානයේ ලක්ෂණේ තමයි ස්වභාවික ආලෝකය. මනස ආලෝක වෙනවා. අඳුරු නැති වෙනවා. ආපු දුර අඳුර. ආපු ලෝකේ ආලෝකය. එහෙනම් අපි ආපු ලෝකයක් තියෙනවා. ආවසර බ්‍රහ්ම ලෝකේ ඉඳලා. ඒ ආපු ලෝකේ ඉඳලා. ආපු දුර තමයි ආ දුර අඳුර. අද ඉන්නේ ආපු දුර මේ. මොනට අහු වෙලාද? රාගයට අහු වෙලා, ද්වේෂයට අහු වෙලා, මෝහයට අහු වෙලා ඇයි තියෙන දුර? ආපතර බ්‍රහ්ම කායිකත්වයේ ඉඳලා. ඒ තමයි ලෝක ආලෝකය. ලෝකේ පවතින මට්ටම. ওই මට්ටම ඉක්මවා ගිය ආලෝකය තමයි ආර්ය ආලෝකය. එයා ආපසරත්වයට ඉක්මවනවා. ඒකත් ලෝකයක් කියලා දැනගෙන. අනුපිළිවෙලින් ඒකත් ඉක්මවල යනවා. දැන් ලෝකයේ සම්බන්ධයෙන් සම්පූර්ණ චන්දරාගයේ නිදහස් වෙන්න වෙන්න නියම ආලෝක තත්ත්වයටපත් වෙනවා. ඒ නියම ආලෝක ගති ලක්ෂණේ ලක්ෂණේ ලෝකයේ විනිවිද පේනවා. හැඟවුන්නේ නැහැ. අඳුරු නැහැ. එනිසා ඒ ලෝකයේ ඒ මානසිකත්වයෙන් විවිධත්වයන් දකින්න පුළුවන්. විදර්ශනා වශයෙන් දකින්න පුළුවන්. ඒ වගේ ලෝක ස්වභාවය විනිවිද දකින්න පුළුවන් මානසිකත්වයක් උදා වෙනවා. ඒකේ ස්වභාවය ආලෝකවත්ව දැයිනවා. අඳුරු නැහැ. පේන ආලෝක ස්වභාවයෙන් පේන්න පටන් ගන්නවා. මනස ආලෝකයි. ඔදින් එහෙම දැන් මේකමයි රාගක්ෂේවි ආලෝක වෙත්වා. මේ රාගය කියන්නේ මොකද්ද? කාගේ අඳුරක්. ඒක දකින්නවා. ඒකේ ස්වභාවය ඇත්ත නැත්ත පේන්නේ. යථාර්ථයේ වැහිලා යනවා. මානසිකත්වයේ අඳුර වෙලා. මානසිකත්වයේ තීන මිද්දේට අහු වෙලා. ඒ ආකාරයෙන් අඳුර වෙලා තියෙන්නේ. මේ රාගක්ෂේවි ආලෝක වෙත්වා කියන උර. රාගක්ෂේවීමේ අත්‍යරීමේ නොයල්මින් ලබන ආලෝක ස්වභාවය මෙනෙහි කරනවා. නේද? ලෝකෙන් ලෝකෝත්තර ස්වභාවය නිවන මෙනෙහි කරනවා. ඔය හැමතැනම ආලෝක කිව්වේ නිවනට. නිවන වැටහෙන ආකාරය ආලෝක. චක්කුං උදපාදි ඥානං උදපාදි පඤ්ඤා උදපාදි විද්‍යා උදපාදි ආලෝකෝ උදපාදි. අන්න ආලෝකයක් පහළ වුණා කියනවා. ඒ කියන්නේ අර දුක පිළිබඳව ඥානීය පහළ වුණාම දහම් පැස පහළ වුණා. ඥානීය පහළ වුණා, ප්‍රඥා පහළ වුණා, විද්‍යා පහළ වුණා, ආලෝකේ පහළ වුණා. අන්න ආලෝකය කියලා කිව්වේ නිවන. නිවි ගියා. අත්තරින වෙලි මිදී ගියාම ලෝකේ අත්තරී ගියා. අත්තරී ගියාම තියෙන ලක්ෂණේ ආලෝක ලක්ෂණේ. ඒ මනසත් ආලෝකයි. ඒ ආලෝක ලක්ෂණේ ආවේ ආලෝක ගති ගුණේ. ආලෝක ගති ගුණේ කියන්නේ ලෝකේ අත්තරපු ගති ගුණේ.